విహారవాసీ గారు స్వామిన్ వహన్సేలా ఎత్తులు అతి పూజ్య పిటికల గుండ్రదన స్వామిన్ వహన్సేకి అవసరాయి. ప్రశ్న రాశి అట్లబిలతీన ధర్మ సాకత్యా సందహా స్వామిన్ వహన్సేకి అవసరే పరిధి మమ హితు ఆమె ధర్మదేశనావట అదాలు తీన ప్రశ్న ములిన్ సాకత్యావట సుదసేకేలా స్వామిన్ వహన్సేకి పలమేన్ ఆనవా గరు స్వామిన్ వహన్స యమక్ పిలిబందవ ఫలము వతావట అసా దనగత్ పసు నవత ఏద దకీమేది ఏ పిలిబంద యం దనుమక్ ఇబేమ హటగని హటగత్ శనేహిమ బిందిన స్వభావేన్యుత్ హేతు ఫల ధర్మతావ్యక్ సహిత లోకే మెలెస అతీత ఆవర్జన కలహకి వీతి బిన్ని కెసే దై కరుణాకర పెహదిలికర దెన్న మతకే అన్ని అదాస్వాన్ని కుమద్దే అన్న కరుణావెన్ పెహదిలికర దెన్న.
మతకే కియన వచేతేట దెన్న పులువాం పహసుమ సరళ మారుత తమై ఆశ్రవయ కియనిక. ఆశ్రవయ కిల కియన్నే పెర అసుర పెర పురుత అవిద్యావ నిసా ఆశవ ఆశవ నిసా అవిద్యావ అప్పట వర్తమానే తమై హెమతిస్తేమ హము వెన్నే సబవిన్మ అతీతయ మెరిల్ అతీతయ కిలా కియన్నే మీ అవురుదు గానకట ఇహా కాలే నిమేయ్ మే క్షణయట మే పవతిన క్షణయట ఇహాయిన్ క్షణే సిట సియల్ అతీతాయి. మే వర్తమాన మే పవత్న మే మొహతే పవత్న క్షణేట అనతురువ ఇన్నిహాపెత్త సియల్ అనాగతేట వర్తమానే కానీ క్షణేకట ఎక్ మొహతకట మే మొహతే ఇహాపెత్త అతీతాయి మే మొహతే అనిపెత్త అనాగతాయి వర్తమానే కానీ వెళ్ళి క్షణేకట. ఎటువంటి వర్తమానే కనుక హేమతిస్తే అతీతేట యమిం పవతిన అతీతే కానీ యమక్ తీయనవని మీ మరిచ్చక అతీతే తీయనవా కేల అపి హితాగత్ భావక్ వితరై తీయని అపి ఉదాహరణయక్ నిదర్శనయక్ కరగన బలము అపిట దెన్ లంకావెన్ ఎనకొట మీద అవురుదు కీపేకట కలిం అపి ఉపన్ పరిసరయ ఈ రటగామ పిలిబందవ అపి ఎనకొట దెక్క సటహన తమై అతీత సటహన్ హటీట అపి లంగ తీయని దనట ఉబే దన్న ఉబే గమగెన గెదరగెన ఎనకొట ఏ కాలే దెక్క యం సటహన సితే తీయన దెన్ දැන් සමහර වෙලාවට ඔබ හිතාගෙන ඉන්නේ අතීත සටහන දැන් ගිහිල්ලා ගලපලා බැලුවොත් එහෙම් පිටින් වෙනස්. ඔබ අතීතයේ කියලා හිතාගෙන ඉන්න සලකුණු දැන් එහෙ නෑ. ඒ ගේ එහෙම් පිටින්ම වෙනස් වෙලා. ඒ ගම මැදින් අලුත් පාරක් කැපිලා. ඒ තිබිච්ච රබර් වතු තේ වතු දැන් ప్రోచెస్ విశ్వవిశ్వ కేలి కడిలా గెవల్ హెదిలా దెన్ అలుత్ సితువమక్ హే తీయెన్ని హబై ఒబలంగ తీయెన్ని మీట అవరుదు 10 కట 15 కట ఏ హాతి బిచ్చ చిత్రయ ఏ చిత్రయై మే చిత్రయై గెలపెన్ని నే హబై ఒబట హితన్న తీయెన సిహి కరన్న తీయెన అతీతయ ఒబ లంగమ తీయెన దే మిసక్ එහෙත් තියෙන දෙයක් නෙමෙයි. හොඳට තේරුම් ගන්න ටික. අපි යම් පුද්ගලයෙකු පිළිබඳව මීට අවුරුදු 15කට 20කට එහාදි දැක්කනම් ඒ දැක්ක ස්වરૂපය තමයි ඒ සිතට අසු වෙච්ච සංඥාමය ස්වરૂපය තමයි අපේ මතකයේ තියෙන්නේ. හැබැයි තාම අපි පුද්ගල ඒ පුද්ගලයා ගැන හිතනකොට අපේ හිතේ උපදින සංඥා ස්වરૂපය ඒ විදිහමයි. හැබැයි දැන් ඒ පුද්ගලයා කියලා අපි කතා කරන කෙනා මේ අවුරුදු 20 ඇතුළත මොනතරම් පරිවර්තනයක් වෙලා ඇද්ද? සමහර වෙලාවට මෙලව නැති වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට බොහොම හැඩි දැඩි අපි හිතනවට වඩා බොහොම ස්වરૂපය වෙනස් වෙලා ඇද්ද? ඇත්ත ඒක. නමුත් අපි ළඟ තියෙන සටහන අතීතයි කියලා දැන් භාවිතා කරන සටහන මගේ මතකයේ හැටියට මෙහෙම එකක් කියලා කියනකොට අපි දැන් මේ මොහොතේ අපේ හිතේම තියෙන දේ පහල කරලා කියනවා මිසක් කොහේ හරි තියෙන දෙයක් බලලා දැකලා කියනවා නන් නෙවෙයි. එනිසා අපට හැමතිස්සෙම හමු වෙන්නේ වර්තමානය. වර්තමාන සිතේ උපදින සංඥා ස්වરૂපේම තමයි දකින අහන දැනෙන දැනගන්න හැමතැනකම අපට හමු වෙන්නේ. නමුත් අපි වර්තමානය හැටියට නොදන්නාකම මත, ඡායාව හැටියට නොදන්නාකම මත අපි එතනට වැරදි එකතුවක් කරනවා. නාමය ඇති තැනට රූපය එකතුවක් කරනවා. වර්තමානයේ ඇති තැනට අතීතය එකතුවක් කරනවා. කරන්න බැරි දෙයක්. මේකට දෘෂ්ටි කියන්නේ ඒකයි. දෘෂ්ටි කියන්නේ හිතෙන් හදාගන්න නිසා. සිතෙන් හදාගන්න දෙයටයි දෘෂ්ටිය කියන්නේ. දැන් බලන්න අරලිය මල, රෝස මල, නෙළුම් මල කියලා දැක්කේ භෞතික වූවක් නෙවෙයි. හැබැයි අපේ විතර්කයේ දැනගැනීම උනේ රෝස මලක්මයි. හිතන්න දැන් ඔය රෝස මලක් කියලා දැනගත්තා. මනේ මම රෝස මල් පූජා කළා රුවන්වැලිසෑයට දළදා වහන්සේට. කල පින්කමක් සිහි වෙන්න පුළුවන් අතීතයි. මේ වගේ රෝස මලක් ගහක් එක්කම උදුරගෙන හොරකම් කරගෙන ආවම අතීතේ පන්සලට ගිහිල්ලා කොහෙට හරි ගිහිල්ලා මල්ලත්තක් කඩාගෙන ආපු හොරකමක් පිළිබඳවත් සිහි වෙන්න පුළුවන්. දැන් සිහි කරගත්තේ අතීතේනේ. හැබැයි අතීතයේ වුණාට දැන් මේ තුල මතු කරලා දෙන කර්ම වේගය නම් ස්වල්ප නෑ. හිතන්න මරණ මොහොතේ කෙනෙකුගේ මරණ මොහොතේ ඔන්න දැන් ඔය ඔබේ හිතේ දැන් තියෙන ඔය සංඥා සටහන පහළ වුණා කියලා අන්තිම මොහොතේ පහළ වෙනකොටම ඔන්න මේ සටහන පේනකොට අනේ රෝස මලක් අරලිය මලක් කියලා ඔන්න නාමයට රූපේ එකතු කරලා කල්පනා කළා. දැන් ඔබේ දැනගැනීම වුණා අරලිය මලක්. අනේ අරලිය මල් කඩලා මම පූජා කළා. ඔන්න පින්කමක් සිහි කරා. මරණයේ මොහොතේ වුණා. මරණයේ මොහොතේ සිදු වුණේ මල් පූජාවක් ගැන සිහි කරගෙන හොඳ හිතක්, කුසල හිතක්, පින් හිතක් සුගතියක උපදින්න ඕන. නරක තැනක උපදින්න බෑ. නරක හිතක් නෙමෙයි. මේ ඡායාවම උපන්න තව කෙනෙකුට. මේ ඡායාව උපදිනකොටම අරලිය මලක් කියන කල්පනාව කළා. අරලිය මලක් කියන දැනගැනීමටම ආවා. අරලිය මලක් කියන දැනගැනීමට එනකොට එයාට මතක් වුණා මං අරලියත්තක් අනුන්ගේ වත්තකින් කඩාගෙන ආවා. අනුන්ගේ වත්තකින් අරලියත්තක් හොරෙන් කඩාගෙන ආපු එකක් සිහි වුණා. මරණය වුණා. යන්න ඕන දුගතියට. හොරකම පාප කර්මයක් අපුඤ්ඤාබ් සංඛාරයක් සියුම් දුගතියට යන්න ඕන. දැන් සුගතිය දුගතිය දෙකම අරලිය මලකට සාපේක්ෂක වුණා. අරලිය මලක් කියලා මොකක්ද දැක්කේ? සිතේම හටගත් සංඥා සටහන. නැති අතීතයක් සිහි කරගෙන මේ දෙන්නටම භවයේ උරුම වුණා. අපි හිතමු මෙන්න මේ ධර්මයේ අහලා අනුමාන නුවණක් හරි තියෙන කෙනෙකුට මෙන්න මේ සංඥා සටහන එනකොටම ඔහුට අපි හිතමුකෝ අරලිය මලක් කියන දැනගැනීමට ආවා කියලා. මේ පේන්නේ අරලිය මලක් කියලා විතර්ක කරලා අරලිය මලක් පිළිබඳව දැනුමකටත් ආවා. හැබැයි ඔහු අරලිය මලට සාපේක්ෂකව හිතන්න ගියේ නැහැ. පූජා කළ බව හෝ හොරටම් කර බව හෝ අරලිය මලට සාපේක්ෂක වෙන්නේ නැතුව ඔහුට නුවණක් තිබුණොත් නිබඳු දැනුමක් ඇති වුණේ මෙන්න මෙහෙම කල්පනා කළ නිසා. මෙහෙම කල්පනා කළේ මෙන්න මෙබඳු නාම ධර්මයක් ඇති තැනක නේද? මේ සිතේම උපන් සිතුවිලි වලට මෙහෙම වැරදි විදිහට විතර්ක කළ නිසා වැරදි දැනගැනීමක් ඇති වුණා නේද? මේ සිතත් සිතුවිලිත් නිරුද්ධ වෙනකොට මේ දැනගැනීමද නිරුද්ධ වෙනවා නේද කියලා මෙහෙම මෙනෙහි කළොත් මරණ මොහොතක කුසලයක් හෝ අකුසලයක් එතන තියෙනවද? ඔන්නකට කියනවා කර්මක්ෂයයි කියලා. උපදින්න හේතුවක් නෑ නැවත. බොහෝ විට රහතන් වහන්සේ කෙනෙක් හැටියට පිරුණුවම් පාන්න පුළුවන් එබඳු දැක්මකින් අවසාන මොහොතේ පෙරණ නිමිත්ත දකින්න පුළුවන් වුණා. ඇයි ඔහු කළ අතීත කුසලය හෝ අකුසලයක් කර්මයක් සිහි කරගත්තේ නැහැ, කර්මයක් කරගහගත්තේ නැහැ, නැති අතීතයක් අවදි කරගත්තේ නැහැ. ඔහු වර්තමානයේම ඇත්ත බැලුවා. වර්තමානයේ හටගත් දේ හටගත් වෙනම නිරුද්ධ වෙන බවට බැලුවා. ඔහු මාර්ගඵලලාභියෙකු හැටියටයි මේ යන්නේ. දැන් බලන්න වර්තමානයේ තුල ඇත්ත දැකීම හා නොදැකීම කියන කාරණාව මත මොනතරම් භයානක දේ සිදු වෙනවද? හැම මොහොතකම අපට සිතේම උපදින දේ තමයි පෙනිලා තියෙන්නේ. රූප අපි දැකලා නැහැ කවදාවත්. රූප දකින්නේ අපි ඡායාව අනුසාරයෙන්. දැන් අපි මූණ බලන්න ඕන නම් ප්‍රතිබිම්බය ළඟට යනවා. කණ්ණාඩිය ළඟට. කණ්ණාඩියේ ප්‍රතිබිම්බය උදව් කරගෙන අපි රූපය පිළිබඳව දකිනවා. රූපේ දකිනව නෙමෙයි, අපි රූපේ අපට අවශ්‍ය විදිහට සකස් කරගන්නවා. ඡායාවක්. ඡායාව අනුසාරයෙන් තමයි රූපේ ස්වභාවය අපි දකින්නේ. අපටත් පුළුවන්කම තියෙනවා සංඥාවේ ආධාරයෙන් රූපේ අනුමානය තේරුම් ගන්න. ඒත් අපි දැන් වෙන්නේ සංඥාවමයි දකින්නේ, සිතේ හටගත් දෙයමයි දකින්නේ. එහෙත් ඒක බලන්නේ රූපයයි කියන වර්ධවක්. එනිසා අපිට අතීතය පිළිබඳව මතකය මේ ආශ්‍රවයට ඉඳ ලැබෙන්නේ මෙන්න මේ මෝඩකම නිසා. අවිද්‍යාව නිසා ආශ්‍රවය. අවිද්‍යාව නිසා ආශ්‍රවය. අවිද්‍යාව තමයි පවත්නා හේතුඵල ධර්මතාවය නොදන්නකම. අපි අර ලිඳේ උපමාවෙන් ගත්තොත් වතුරත් ආලෝකයක් බල්ලක් කියන හේතු නිසා ඡායාවක්. මේ හේතුඵල ධර්මතාවය. මේක මේ හේතු නිසා හටගත්ත ඡායාවක් කියන ඇත්ත නොදැක්කට එන. ඇත්ත නොදකපු බව ඒ හේතුඵල ධර්මතාවයේ ඇත්ත නොදන්නාකම අවිද්‍යාව. ඒ අවිද්‍යාව, ඒ අඳුර ඊළඟට මවලා නිර්මාණය කරලා දුන්නේ මොකද්ද? නැති බල්ලෙක්ව. බල්ලෙක් නැති තැනක බල්ලෙක්ව හදලා දුන්නා. බල්ලා කියන්නේ එතකොට තියෙන එකක් නෙවෙයි, නැති දෙයක්. සිතෙන් හදාගත්තා කියලා කියන්නේ තමන්ගේම මතකය. මේ විදිහේ හැඩය දකිනකොටම ස්වરૂපය දකින. මේ නම් බල්ලෙක්මයි කියන අතීත අදහසක්මයි, මැරිච්ච අදහසක්මයි තියෙන බවට සජීවී කරගත්තේ. ඒ නිසා අතීතය කියන ඒ ආශ්‍රවයට, මතකයට වර්තමානයේ තුල ඉඳ ලැබෙන්නේ වර්තමානයේ ඇත්ත නොදකින නිසා. වර්තමානයේ ඇත්ත දැක්කොත් හිතන්න, දැන් ඔබේ හිතේ හටගත් අර සංඥාවට වරලිය මලක් කියන්න, රෝස මලක් කියන්න, පිච්ච මලක් කියන්න, නෙළුම් මලක් කියන්න, ඒ අතීත මතකය, ඒ සම්මත නාමය දැන් මෙතනට අවදි වුණේ මේ පෙනෙන දේ ඇත්ත නොදැක්ක නිසානේ. මේ පිනෙන්නේ හිතේ මහටගත් දේ මේ හිතත් එක්කම විරුද්ධ වෙලා යන ධර්මතාවයක් කියන නුවණ දැක්ම තිබුණා නම් ඒ අතීත මතකය අවදි කරන්න ඉඩක් නැහැ. ඒ ආශ්‍රවයට ඉඩක් නැහැ. ඒ අතීත මතකයේ ආශ්‍රවයට ඉඩ ලැබුණේ ඇත්ත නොදකින තැන. දැන් සිතේමයි සටහන උපන්නේ. සිතේ උපන් සටහනටයි මේ අරලිය මලක්, මේ රෝස මලක්, මේ පිච්ච මලක්, මේ නෙළුම් මලක් වෙන. ඇත්ත වැහුණු නිසායි ආශ්‍රවයට මතකෙට ඉඩාවේ. ඇත්ත ඇති සිටින් දැක්කොත්, ඇත්ත ඇති සිටින් දකින තැන, යථාර්ථයේ දකින තැන අතීත ආශ්‍රවයට මතකෙට ඉඩ නැහැ. අතීතේ නිරුද්ධ වෙලා. අතීතේ මෙරිලා. වර්තමානයේ හටගත් දේ හටගත් තැනම නිරුද්ධ වෙලා යනවා දකින්න. අපි රෝස මලක් පිච්ච මලක් කියන දැනගැනීමකට ආවොත් තමයි රෝස මල කොහෙද තියෙන්නේ, අතනයි තියෙන්නේ බලන්න යන්න කියලා අපි අනාගතයට යන්නේ. අතීතේ හම්බ වෙන්නේත් නැ, අනාගතේ හම්බ වෙන්නේත් නැ, වර්තමානෙත් ඇලෙන්න බැඳෙන්න ගැටෙන තැනක් හම්බ වෙන්නේ නැ. උපන් උපන් ධර්මයෝ උපන් උපන් තැනම නිරුද්ධ වෙනවා. උපජ්ජිත්වා නිරුද්ධන්ති. උප්පාද වය ධම්මිනෝ තේ සංඝෝප සමෝසුඛ. ශාන්ත සුඛය, ශාන්ත සැපය ඒ දැක්මම වෙනවා. දෙවැනි ප්‍රශ්න.
ගෞරවණීය ස්වාමීන් වහන්ස, මට දැන් ප්‍රශ්නෙටම අදාළව යමක් තව පැහැදිලි කර ගැනීමක් කරන්න ඕන. දැන් වහන්සේගේ මතකයේ ගැන නෑ. ඇත්තටම අපි ජීවත් වෙනකොට මතකයෙන්ම අපි ජීවත් වෙන්නේ මතක සටහන් තුලින්නේ. ඒතර ඒ කොහොමද අපි මේක මේ මට කල්පනා වෙන ප්‍රායෝගිකත්වය කොහොමද මතක සටහන් අයින් කරන්න කියලා. මොකද ඒවා මතක සටහන් එන එක අපි පාලනයකින් තොරව නෙන්නේ. කියන අපිට යම් කිසි සිතුවිල්ලක් එනවා. එතකොට ඒ සිතුවිල්ල අපි ආව කියලා අපි දන්නේ නැහැ. එතකොට ඒ සිතුවිල්ලත් එක්ක අපි බොහෝ වෙලාවක් යනවා දන්නේ නැහැ. ඒක අපෙන් යනවා නිරුද්ධ වෙනවා දන්නේ නැද්ද? වහන්සේ පැවසුවේ නිරුද්ධ වෙන එක දන්නවනම් හොඳයි කියලා. ඉතින් එතකොට මේ වගේ ධර්මයක් කොහොමද අපි මේ දකින්නේ? මේ මට අදහසක් තියෙනවා.
මට තේරෙනවා. දීර්ඝ කරන්න ඕන නැහැ. මම දේශනාවෙදිම කිව්වා මේක දැනගන්නයි ඕන. දකින්න වෙනම වැඩපිළිවෙලක් තියෙනවා. සීල සමාධි ප්‍රඥා. ඔය තියෙන මනස තුලින් මේ ධර්ම දකින්නවා කියන එක වෙන්නේ නැහැ කවදාවත්. ඒක ඇත්ත. ඒ සඳහා තමයි මාර්ගයක් සීල සමාධි ප්‍රඥාවක් ශික්ෂා මාර්ගයක් තියෙන්නේ. ඒකයි මම කිව්වේ මේ ධර්ම දකින්න නුවණින් බලන්න ඕන. නුවණින් බලන්න බෑ විසිරෙන හිතකින්. සමාධිය ඕන. සමාධිය වඩා ගන්න ගියාම සමාධිය වඩන්න බෑ සීලේ නැතුව, ඉන්ද්‍රිය සංවරය නැතුව. සීලේක සිල් පිරෙනකොට සමාධිය වැඩෙනවා. සමාධිය වැඩෙනකොට නුවණ වැඩෙනවා. වැඩුණු නුවණින් මේ ඇත්ත දකින්න පුළුවන් වෙන්නේ කියලා මම අවසන් කළේ. ඒ නිසා ඇත්ත දැනට අපිට මෙහෙම සිතක් තියෙනවද කියලාවත් හැඟීමක් නැහැ. ඇහැට රූපේම පේනවා කියන මතකයක නෙමෙයි. ලෝකයා ඉන්නේ ඒ තරම් බාල තැනක, ලාමක තැනක ඇහැටමයි රූපේ පේන්නේ කියන. මේකට සිතක් සිතුවිලි සම්බන්ධයි කියන දැනුමක් ඇත්තෙම නැහැ. දැන් උදාහරණයක් ඇටියට අපි අරගෙන බලමු. අපිට තියෙන අත්දැකීම. අපි සමහර වෙලාවට පුටුවකට වෙලා වාඩි වෙලා බොහෝම ගැඹුරු කල්පනාවකට යොමු වෙච්ච අවස්ථා තියෙනවා. මොනෝහරි දෙයක් තදින් අපි මනසින් අරමුණු කරමින් සිතමින් ඉන්න වෙලාවේ ඇහැ පිය වෙලත් නෑ, කන්වල දෝෂයක් ඇත්තෙත් නෑ. හොඳට තියෙනවා ඒ ආයතන. යම් කෙනෙකු ගෙදර වත්තටත් ඇවිල්ලා දන්නේ නෑ, ඇහුනේ නෑ. දොරටත් තට්ටු කරලා ඇහුනේ නෑ. දොරත් ඇරගෙන ළඟට ඇවිල්ලා ඇඟට අත තියෙනකන් සමහර වෙලාවට අපට පෙනුනේත් නෑ, ඇහුනේත් නෑ. ඇයි? ඇහත් තිබුණා, කනත් තිබුණා. ඇහැට පේනවා නම් කනට ඇහෙනවා නම් ඇයි ඇහුන්නේ නැත්තේ? ඇයි පෙනුන්නේ නැත්තේ? සිත මේවට ආයතන වලට සම්බන්ධ වෙන්නේ ඉඩක් තිබුණේ ගැඹුරෙන් තදින් මනෝමය අරමුණක් අරගෙන හිටියා. අන්න සිත නැත්නම් දකින්නවා අහනවා කියන ඒවා වෙන්නේ නැහැ. ඒ නිසා මේ ලෝකේ ඇහැ තිබුණට රූප තිබුණට චක්කු විඥානේ නැත්නම් දකින්නවා කියන කාරණාව වෙන්නේ නැහැ. කන තිබුණත් ශබ්ද තිබුණත් අහනවා කියන කාරණාව වෙන්නේ සෝත විඥානේ නැත්තම්. ඒ නිසා අපට යමක් අහනවා දකින්නවා කියන කාරණාව සිතක් සිතුවිලි වලින් තොරව කිසි කලක සිදුවෙන්නේ නැහැ. එහෙත් ලෝකය දන්නේ නැහැ මේක. ලෝකයා විද්‍යාවෙන් ගත වෙනවා කියන්නේ මේකයි. බුදුහාමුදුරුවෝ තෙදා දේශනා කළේ ඒකයි. අවිජ්ජා නීවරණානම් තණ්හා සංයෝජනානම් සන්ධාවිතං සංසරිතං මමංචේ උතුම්මාකං. අවිද්‍යාවෙන් බැඳිලා, අවිද්‍යාවෙන් මේ ඇත්ත වෙහිලා, තණ්හාවෙන් ඒ නිසා බැඳිලා මමත් නුඹලත් මේ සංසාරයේ ඇවිද්දා කියලා කියන්නේ. ඇත්ත කතාව මේ ධර්මතාවය තුළ මේ පවතන චිත්තජයසික ධර්මයන් පිළිබඳව විශේෂ නෑ අපිට. ඒ විශේෂ නොවන දෙයක් ගැන තමයි අපි දැන් කතා කළේ. හැබැයි ඒකට අපි පුළුවන් තරම් උදාහරණ වලින් දැක්ව ඇහැ කන නාසය දිව කය කියන මේ පංචායතනය තුළ හැට ගැටෙනකොටම මේ සිතේමයි උපදින්නේ කියලා දකින්න තරම් හැකියාවක් අපිට නෑ දැනට. එහෙත් අපි අනුමානයෙන් බලන්න විමසීමක් කළා. එහෙනම් ඇහැටනම් රූපය ගැටෙන්නේ, ඇහැටනම් රූපය දකින්නේ, ඇහැනම් රූපය බලන්නේ, ඇහත් රූපයක් වෙන් වෙනකොට ඒ රූපය පිළිබඳව අපට ආපහු කිසිම අත්දැකීමක් ඉතුරු වෙන විදිහක් නෑ. ඇයි ඇහැට තියෙන දෙයක් මේ ඇහැට විශේෂ නෑනේ? එහෙනම් ඇයි අපිට ඒ අතීතයේ දැකපු රූප දැන් කොහොමද සිතේ පහළ වෙන්නේ? ඇහැ නැති වුණාට රූපේ නැති වුණාට දැන් අපි අහපු අදහස තමයි මතු කරපු කොහොමද ඇහැටනම් පෙනුනේ ඒ රූපේ පිළිබඳව සටහනක් දැන් හිතේ උපදින්නේ කොහොමද? දැන් හිතේ උපදින්නේ කොහොමද? අර රූපේ දැක්ක කියන තැනදී ඒ රූපෙට යම් කැමැත්තක් උපන්නනම් මේ සිතේම උපදින රූපයක් දකිනකොට ඒ කැමැත්තේ සංයෝජනයේ විදිහම උපදිනවා. අර රූපේ ඇහැට දකින වෙලාවේ ගැටීමක් ඇති වුණා නම්, අකමැත්තක් උපන්නනම් දැනුත් මේ සිතේ උපදින මේ ධම්ම රූපයට ගැටෙනවා. එතකොට ඇහැටනම් රූපයේ පෙනුනේ සිත සිතුවිලි වල සම්බන්ධයක් නැත්තම් මෙතනට කවුද මේ රූපේ මෙහෙම ඇඳගෙන ආවේ? කොහොමද මේ සතහන උපන්නේ? එහෙ දකින්න පුළුවන් දිවසක් ඇත්තෙත් නෑ මට. එහෙනම් දැන් එතන තිබුණා වගේම ඒ භෞතික රූපයට සමාන සටහනක් දැන් මෙතන කොහොමද ඇඳුනේ? මෙන්න මේ ටික පෙන්නලා අපි කිව්වා මේක අවිශේෂ කරුණක්. නමුත් අනුමාන කරන්න ඇත්තටම ඇහැටනම් රූපයේ පෙනුනේ එතනින් ඒක ඉවර වෙන්න ඕන. දැනුත් මේ අතීත පුංචි කාලේ දේවල් පවා දැන් මැවෙන්නේ හිතට. එහෙනම් එදා ඇහැට මේ අරමුණු ගැටෙනකොට සිතේ මේ සටහන් හටගත්තා කියන එකට, හටගන්නවා කියන එකට, සිතේම උපදින සංඥාව සිතේ උපදිනව සටහනම සිතින්ම දකිනවා කියන කාරණාවේ යම් සත්‍යයක් තියෙන්නට ඕන. දැනුත් එහි තියෙන රූපයක් බලන්න බෑ. සිතේම උපන් සිතුවිලි ටික උපදවාගෙන ඒ රූපය දකිනවා කියන මෝඩකම කරන්න පුළුවන්. එහෙ රූපේ, එහෙ තියෙන රූපේම දකිනවා කියන රූපය පිළිබඳ විඳින්න පුළුවන්. හැබැයි දැන් සිතේ උපන් සංඥාමය සට. මේ අනුසාරයෙන් අපි මතක් කළා තේරුම් ගන්න, අනුමාන කරගන්න මෙන්න මේ හේතුව නිසා ඇහැට ගැටුණා නම් ඇහැට නම් රූපේ පෙනුනේ ඇහැ නම් රූපේ දැක්කේ කොහොමද දැන් අතීතේ පුංචි කාලේ දැක්ක දේ පිළිබඳව රූපේ පිළිබඳව කිසිම අත්දැකීමක් ඉතුරු වෙන්න විදිහක් නැහැ. එහෙත් අපට ඒ රූපේ වගේම දේ දැන් සිටේ මැවිලා දෙනවා නම් මැවෙනවා නම් කොහොමද ඒක මැවෙන්නේ? කවදද මැව්වේ? හිතන්න කිව්වා. එතකොට අනුමාන කරන්න කිව්වා බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ ඇහැට රූප පේනවා නෙමෙයි, එහෙන් රූප දකින්නවා නෙමෙයි. මෙන්න මේ හැත් රූපයක් ගැටෙන නිසා චක්කු විඥාන විඥාන සිතේ පහළ වෙනවා මේ රූපයට සමාන සංඥාවක් සටහන. සිතයි මේ සංඥාව මේ සටහන දකින්නේ රූපේ දකින්නවා කියන වැරදි අදහසක් මෙතනදී එකතු වෙනවා. ඒ නිසායි අපි මේ සංසාරයේම දුවන්නේ කියන ඉගැන්වීම. අනුමාන ඥානයකින් මෙන්න මේ නිදර්ශන ටික බලලා තේරුම් ගන්න විතරයි අවශ්‍යතාවය. මේක දැන ගැනීමක්. මං කියවා ජානතෝ පස්සතෝ කියලා වචන දෙකක්. ජානතෝ දැනගන්න ඕන. අනේ මෙබඳු තැනකින්ද අපි රැවටෙන්නේ මුලා වෙන්නේ? මෙබඳු රැවටීමක් නිසා නේද මේ සසර දුවන්නේ කියන දැනුමයි ඕන. ඒ දැනුම ආශ්‍රවක්ෂය කරනවා නෙමෙයි, කර්මක්ෂය කරනවා නෙමෙයි, මගඵල හදනවා නෙමෙයි. අපට ඒ දැනගත්ත දේ දකින්න ඕන. එහෙනම් අපිට ඕන කොහොමද මේ ඇත්ත දකින්නේ? මේ ඇත්ත දකින්නේ කොහොමද? අන්න ඒ තැනට අපේ මනස පත් කර ගත්තට පස්සේ මේක දකින්න ඕන පිළිවෙලක් තියෙනවා. ඒක තමයි සීල සමාධි ප්‍රඥා ත්‍රිවිධ මාර්ගය, අරියස්ථානික මාර්ගය. ඒ ටික අපි කතා කළේ නැහැ. ඒක අපි ඉදිරියට බලමු. අපි ඒ ටික කතා කරගන්න. එතෙක් අපිට ඕන කරන්නේ මේ පිළිබඳව අනුමාන දැනුමක් ඇති කරගන්න විතරයි. අපි මේ බඳු තැනක සැරවෙනවා නේද? ඒකට අපි කිව්වා පංච ආයතනය පිළිබඳව අත්දැකීම ලබන්න අමාරුයි. නිහඬ නිසල සමාධි මනසකින් තොරව අත්දැකීම හොයන්න බැහැ. මෙහි හිතේම හටගත්තට රූපයම පේනවා කියන අදහසමයි එළඹ සිටින්නේ. ඒත් අපට පුළුවන් සිතම ඇසුරු කරගෙන, මනායතනෙම ඇසුරු කරගෙන, මනායතනෙම ඇසුරු කරගත්තාම ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට පහස වුණාට ඒ පහතම ලබන අද්දකීම් මෙතනට කොහොමද ලැබෙන්නේ? ඇහත් නැතුව, රූපයක් නැතුව, කනත් නැතුව, ශබ්දයක් නැතුව, නාසයක් ගන්ධයක්, දිවක් රසයක්, කයක් පහසක් නැතුව ඒ අද්දකීම් මේ විදිහටම දැන් මෙතනට එන්නේ කොහොමද? මෙතන රැවටීම, මෙතන මුලාව ලේසියෙන් හඳුනා ගන්න පුළුවන්. දැන් හොඳට පේනවා මේ සිතේම හටගත්ත දේ නේද කියලා. කාමරාගයේ උපදිනකොට අපට තේරෙනවා කාමරාගයේ උපන්නේ කොතනටද? මේ සිතේම උපන් සිතුවිල්ලකටනේ. තරහව, ව්‍යාපාදයේ උපන්නේ කොතනද? මේ මගේ සිතේම උපන් සිතුවිල්ලකටනේ කියලා එපමණකින් බලලා අර ධර්මතාවය කිසියම් ආකාරයක අනුමානයක්වත් ඒක යම් ප්‍රත්‍යක්ෂතාවයකට ගෙන එන්න මනායතනය ඇසුරු කරන්න කියන ඉගැන්වීම් ටික තමයි මාද දවස පුරා කළේ. මට තේරෙනවා මේ ටික අපි ඉන්න මට්ටම තුළ අවිසියයි කියන කාරණාව තේරෙනවා පැහැදිලි. එහෙත් මෙන්න මේ අනුමාන දැනුම දැක්ම නැතිව කවදාවත් අපි මේ සංසාරයෙන් ගොඩ යනවා කියන එක වෙන්නේ නැහැ. ඊළඟට කාරණාව තමයි අපි ජීවත් වෙනවා කියන්නේ මේ අතීතයේ අතීත ඇසුර ඇතුළත මතකය භාවිතා කරන එක ඔබතුමා කියලා වගේ. මේ ශාසනය තුල අපිට ඕන කරන්නේ මෙන්න මේ ආශ්‍රවේ, මෙන්න මේ මතකය අවදි වෙන්නේ මෙන්න මේ ඇත්ත නොදකින තැනකයි කියන දැක්ම විතරයි. නුවණින් දැන දැක මේ ලෝකයේ ඇසුරු කරන්න කිසි කෙනෙකුට තහනමක් නැහැ. ආශ්‍රවයන්ගෙන් තොරව, අවිද්‍යාවෙන් තොරව ලෝකය ඇසුරු කරන්න පුළුවන්. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ලෝකය ඇසුරු කළා. මේ අනේ පිණිසටතුමා මේ විසාකාව කියලා හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ ආයතනයට ගැනෙනකොට රූප සංඥාව පහළ වෙනකොට මේ අනේ පිණිසටතුමා කියන විතර්කේ නොකළා නම් ඒත් උන්වහන්සේලා ඒ ලෝකයේ ඇසුරු කළේ ඇත්ත දැන ඇත්ත දැක අවිද්‍යාව ඉදිරියට නෑ. ඒ නිසා සංඛාරණේ විඥානනේ නාම රූපනේ සලායතනේ දුක නිරෝධ කරන විදිහටයි උන්වහන්සේලා ලෝකයේ ඇසුරු. ඒ නිසා අපිටත් අපි ඉගෙන ගත්ත දේ භාවිතා කරන්නට බැරි කමක් නෑ. ඒක රහනමත් නෑ. එහෙනම් ධර්මයත් ඇසුරු කරන්න බෑ. ධර්මයත් මතකය. අපි බලන්නට ඕන සසර දුක හදන තැන හඳුනා ගැනීමක් විතරයි. මෙන්න මෙතන මුලා වෙන නිසා මේ විදිහට රැවට නිසා මේවද ධර්මතාවයක් අතීතයක් අපිට ඇසුරු වෙලා තියෙනවා නේද කියන මතකය තමයි ඕන. සම්මා සතිය කියන තැනින් අපි ගන්නෙ පෙර පුරුදු කළ දේ. චිරකතම්පි චිරභාසිතම්පි. ඒ නිසා අපිට ආශ්‍රවක්ෂයේ වෙන විදිහට අතීතයේද භාවිතා කරන්න පුළුවන්. එනිසා අපි අතීත ඉගෙනගත්ත දේ මතකය අතහැර දැමීමක් කරන්නේ නැහැ. අතීතයේ වර්තමානයට යෙදෙන්නේ කොහෙද කියන දැනුම විතරයි ඕන. දැන ගැනීම ඕන. ඒ දැනගත්තට පස්සේ තමයි එහෙනම් මෙතන දකින්නේ කොහොමද කියලා හොයාගෙන යන ගමනේදී තමයි අපට ලෝකය අතහැරගෙන යන්න වෙන්නේ. ඒ ගැනයි අපි කතා කළේ. තවදුරටත් පැහැදිලි නම් තව කතා කරන්න පුළුවන්.
ගරු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ධර්ම සාකච්ඡාවට ලැබිලා තියෙන තවත් ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවට අදාළවම වගේ තියෙන ප්‍රශ්නයක් නිසා මම ඒක ඉදිරියට ගත්තා. ගරු ස්වාමීන් වහන්සේ, ඇසත් රූපයත් එක්වෙන විට ධාතු ගැටි චක්කු විඥානය පහළවන බව වැටහෙයි. ඉන්පසු ස්පර්ශයේ හේතුවෙන් වේදනා සංඥා සංකාර හා විඥාන ඇති වේයයි කීමේදී එහි විඥානයයි අදහස් කරන්නේ මනෝ විඥානයද?
අසත් රූපයත් ධාතුව, එතන ධාතුව කියලා කියන්නේ ස්වභාවය. අපි ඒ පිළිබඳව යම් විමර්ශනයක් කළොත් අපි හිතමු ඇස කියන මේ භෞතික අවයවය අපි විද්‍යාගාරයක් තුල විශ්ලේෂණයට ලක් කළහොත් අපි දන්න විද්‍යාව තුල ඒක බෙදාගෙන ගියොත් අපි හිතමු අපිට පරමාණුව කියලා යමක් හමු වෙනවා කියලා. ධාතුව කියන්නේ ඊටත් එහෙන් ස්වභාවයක් කියන තැනේ. පරමාණුව කියන්නේ ධාතුව කියන තැන නෙමෙයි, ද්‍රව්‍ය කියන තැන. ඇස කියන තැන විශ්ලේෂණය බෙදාගෙන ගියොත් අපිට හමු වේවි පරමාණුවක්. අපි හිතමු ඇහැට ගැටෙන රූපයක්. ඒ විදිහේම විමර්ශනයකට ලක් කළහොත්, බෙදීමකට ලක් කළහොත් එතනත් හමු වෙන්නේ පරමාණුවක්. ආධ්‍යාත්මිකයි කියපු ඇහැ බෙදීමකට ලක් කළාම අවසන් වෙන්නේ පරමාණුවෙන්. බාහිරයි කියන රූපය බෙදුවාමත් හමු වෙන්නේ පරමාණුව. ඒ පරමාණුවයි මේ පරමාණුවයි. ඇහැ කියන තැන හමු වෙච්ච පරමාණුවයි රූපය කියන තැන හමු වෙච්ච පරමාණුවෙහි වෙනසක් නැහැ. පරමාණුව පරමාණුවමයි. ඒ වගේ ඒ තවදුරටත් මේ පරිවර්ෂණීට එහාට ගෙනච්ච ධර්මානුකූලව පඨවි ආපෝ තේජෝ වායු ධාතු ස්වභාවය. එතකොට ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා අපි බෙදාගෙන තිබුණාට ඒ දෙකම රූප විශේෂයට අයිති. රූපය කියන්නේ ධාතුවෙන් නිමෙච්ච දේ. ඒ නිසා ඇහත් රූපයන් ගැටෙනවා කියන තැන ධර්මයේ තුල හඳුන්වනවා ධාතුව ධාතුව සමගයි ගැටෙන්නේ කියලා. ඒ නිසා මේ නියමය ඒ කියමන හරි. ධාතුව ධාතුව සමග ගැටෙනකොට චක්කු විඥානයේ උපදිනවා කියපු කාරණාවත් හරි. ධාමත එකඟයි. ඒ තුන්දෙනාගේ එකතුව ස්පර්ශයයි කියපු තැනත් හරි. ස්පර්ශයේ ඇතිකල්ලි වේදනා සංඥා චේතනා පහළ වෙනවා කියපු තැන හරි. එතනට තව විඥානයක් එකතු කරපු එක ධර්මයේ තුල දකින්නට තැනක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි මේ ස්කන්ධ වශයෙන් දක්වනකොට එබඳු තැනක් හමු නොවුනට හැමතිස්සෙම මේ ආයතනයේ ස්කන්ධ ටික ඇති වෙලා නිරුද්ධ වන්නේ තවත් විඥානයකට විඥානයක උපතට කරුණ සකස් කරලා බව ඇත. අවිඥාවේ පැවැත්ම ඒකයි. නමුත් එහෙම යෙදුමක් වෙන්නේ නැහැ. ස්පර්ශයේ කල්හි වේදනා සංඥා සංඛාර විඥාන කියලා හට ගන්නවා කියන තැනක් ධර්මයේ තුල හමු වෙන්නේ නැහැ. නිසා ඒ ප්‍රශ්නයේ පොඩි අඩුවක් වෙනසක් තියෙනවා. අපි ඒ ටික ඒ වචනේ ඉවත් කරොත් ඇසත් රූපය ධාතු ධාතු සමග ගැටීම නිසා විඥානය උපදිනවා. විඥානය උපදිනකොට වේදනා සංඥා චේතනා විඳින හඳුනන කල්පනා කරන බව ඇති වෙනවා. දැන් නාම රූප පත්‍ය විඥානං නාම රූප නිරෝධා විඥාන නිරෝධා දෙකක් තියෙනවා. දුක ඇති වෙන පැත්ත නාම රූප පත්‍ය විඥානං. දුක නැති වෙන්නේ නාම රූප නිරෝධා විඥාන නිරෝධා. දැන් අපිට ලෝකය පවත්වන්නත් පුළුවන් නවත්වන්නත් පුළුවන්. අර අපේ මහත්මයා ඉස්සෙල්ලා හෙව්වා වගේ ආශ්‍රවය මතකය එකතු කර කර ලෝකේ පවත්වාගෙන යන්නත් පුළුවන්. ලෝකේ පවතින්නේ ඒ එකතුව නිසා. හැබැයි අපට ලෝකේ දුකයි කියලා දැනෙනවා නම් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ආදී අනන්ත දුක්ඛ දාහයන්ගෙන් යුක්තයි මෙතන මේකෙන් මිදෙන්න ඕන කියලා හිතනවා නම් එහෙනම් මේ ලෝකේ පැවැත්ම නවත්තන්න ඕන. නවත්තන්න නම් ඒ ආශ්‍රවේත මතකයට ඉඩක් දෙන්න බෑ. නිවන් දකින්න යන ගමනේදී ලෝකෝත්තර ගමනේදී දැම්ම නෙමේ ඒ ගමන උපදවා ගත්තට පස්සේ දැම්ම අතහරින්න යන්න එපා ඒ මතකය. එතකොට දැන් අපි නාම රූප දෙක එකතු කරනවා කියලා කිව්වේ කොතනද? අපිට පෙනෙන්නේ නාමය. සිතට පේන්නේ සිතුවිලිමයි. ඒ සිතුවිලි පේන තැන පෙනෙන්නේ රූපයයි කියලා රූපයක් පිළිබඳව සංකල්පයකට යාම තමයි නාම රූප පත්‍ය කරනවා කියලා කියන්නේ. අපිට කවදාවත් මේ දෙක එකතු කරන්න බෑ. තෙලුයි වතුරයි එකතු කරන්න බෑනේ. ඒක වෙන වෙනමමයි. චිත්තචෛතසික ධර්මයි රූපයයි එකතු කරන්න බෑ. හැබැයි එකටව පවතින ධර්මතාවය. ඉතින් එකතු කරන්න බැරි දෙයක් අපි මනෝමයෙන් එකතු කරගත්තා කියලා නාමය පෙනෙන තැන රූපයම දැක්කා කියලා රැවටෙන තාක් කල් නාම රූපපත්තෙන් අපි යමක් කෙනෙක් දෙයක් පිළිබඳව දැනගැනීමකට එනවා. සත්වයේ පුද්ගලයෙක් යමක් කෙනෙක් දෙයක් මලක් ගහක් වෙලක් කියන දැනගැනීමකට එනවා කියන්නේ දැනගැනීම කියලා කියන විඥානය. විඥානන්තීති විඥාන. විඥානමේ තමයි විඥානය. එතකොට නාම රූප එකතු වෙච්ච තැන දැනගැනීමක් තියෙනවා යම් දෙයක් පිළිබඳව. නාම රූපච්ඡ විඥාන. විඥානපච්ඡ නාම රූපං කියලා තියෙනවා ඒකම අනිත් පැත්තට. අපි නාම රූප පත්‍ය කරලා දැනගන්නවා. දැනගත්ත නාම ධර්මයන් සිහි කරලා අපහු රූපයට බැස ගන්න බවකුත් තියෙනවා. විඥානපච්ඡ නාම රූප. අපි හිතන්නේ දැන් මෙතන ඉන්නකොට අපට මන ධම්ම මනෝ විඥාන පහළ වෙලා යම් සංඥාවක් පහළ වෙලා අපිට මතක් වෙනවා අන්න අතන එළියේ යමක් තියෙනවා කියලා. අපි හිතමු හාමුදුරුවෝගෙන මතක් වුණා කියලා. දැන් නාම රූප සිතට පෙනුණා යම් සංඥා සටහන හාමේ පේන්නේ හාමුදුරුවෝ කියන ඔන්න අදහස රූපයක් පිළිබඳව අදහසක් එකතු කළා එතනට හාමුදුරුව කියන දැනගැනීමකට ආව. හාමුදුරුව ඉන්නේ පන්සලේ. අන්න නාම ධර්මයේ සිහි කරලා ඒ දැනගත්ත දේ සිහි කරලා අපි හාමුදුරුව බලන්න ඇවිදගෙන යනවා පන්සලට. දැන් විඥාන ප්‍රත්‍ය නාම නාම රූප ආපහු එහැ රූපය චක්කු විඥානය ස්පර්ශයෙන් වේදනා සංඥා චේතනා ආයු නාම රූප පහළ වෙනවා. මෙහෙම බලාගෙන ඉන්න මට බුදුහාමුදුරුවෝ ඉන්නවා මේ පැත්තේ කියලා සිහි වෙනවා. බුදුහාමුදුරුවෝ ගැන සිහි වෙන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. සිහි වුණාම බුදුහාමුදුරුවෝ ඉන්නේ මේ පැත්තේ කියලා ඔන්න සිහි කරගත්ත. දැන් මට සිතේම උපන් සිතුවිලි ටික සිහි කරලා බුදුහාමුදුරුවෝ ඉන්නේ මේ පැත්තේ කියලා බලන්න ඇරෙනකොට ඔන්න දැන් එහැ රූපය චක්කු විඥාන චක්කු සංපස්ස වේදනා සංඥා චේතනා ආපහු නාම රූප පහළ වෙනවා. විඥාන පත්‍යා නාම රූපං නාම රූපච්ඡා විඥානං නාම රූපච්ඡා විඥානං විඥාන පත්‍යා නාම රූපං. මේක තමයි අපි සසරේ නැවත නැවත සැරිසරන විදිහ. ඉතින් ඒ අරුතෙන් මේ නාම රූපත්වයෙන් විඥානයක් හට ගන්නවා කියලා කියනවා මිසක් ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා සංඥා සංඛාර විඥාන කියලා එහෙම යෙදෙන්නේ නැහැ. විඥානේ යෙදෙන්නේ නැහැ. ඒ වේදනා සංඥා චේතනා ටික අයිති ඇසත් රූපයන් නිසා උපන් චක්කු විඥාණයට. මේ හිතත් එක්ක උපදින සිතුවිලි වෙනත් සිතකට ගෝචර වෙන්නේ නැහැ. මේ සිතත් එක්කම උපදින සිතුවිලි මේ සිතත් එක්කම නිරුද්ධ වෙනවා. ඒකෝපපාද නිරෝධාච ඒකාලම්බන වත්තුක. එකටම උපදිනවා එකටම නිරුද්ධ වෙනවා එකම ආලම්බනේ එකම අරමුණෙහි පවතින්නේ සිතක් සිතුවිලි. එනිසා ඒ වේදනා සංඥා චේතනා තව විඥානයකට අයිති නැහැ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් වේදනා සංඥා චේතනා අයිති චක්කු විඥාන හිතටමයි. ඒ හිතත් එක්කම ඒක උපාද එකටම උපදිනවා. උත්පත්තිසනේහි තිතිසනේ විඳිනවා හඳුනනවා කල්පනා කරනවා භංගසනේයකටම නිරුද්ධ වෙනවා. මේක තමයි ඒ තුල යෙදෙන ධර්මතාවය.
දර්ශන වංශ තව ප්‍රශ්නයක් තියෙනවා. යම් අරමුණක් සමග ගැටෙන විට හෝ ඒ ගැන මතක් වන විට අප තුළ ලෝභ හෝ ද්වේෂ සිත් ඇතිවීම නැති කරගන්නේ කෙසේද? එදිනදා ජීවිතයේදී සමහර දේ ඉතින් රැකස් අරමුණු පිළිබඳව අපට තරහ යන්නේ ඇයි? එසේ නොවීමට අප සිටිය යුත්තේ කුමන ආකාරයකින්ද?
ඒක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. මොකද ඒක තැනකින් උත්තර දෙන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් මම අපි අද මතු කරගත්ත ධර්මයට අනුව ඒකට උත්තරයක් දෙන්න පුළුවන්. හිත මෙහෙන් සරල සම්මතික පැවැත්ම තුලත් ඒකට උත්තර නැතුව නෙමෙයි. දැන් අපිට හැමතිස්සෙම අපි කතා කළ ධර්මයක් එක්ක මේ ප්‍රශ්නේ සැසඳුවොත් අපට ලෝභය හෝ ද්වේෂය කියන දෙක මතුවෙන්නේ යමකට දෙයකට කෙනෙකුට සාපේක්ෂකව. සත්වයෙක් පුද්ගලයෙක් යමක් කෙනෙක් දෙයක් ද්‍රව්‍යයක් කාරණාවක් කියන තැනකින් තොරව ලෝභයක් හෝ ද්වේෂයක් මතුවෙන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න ඕන. කල්පනා කරලා මොකක් හරි දෙයක් අරමුණු කරගෙන තමයි නිමිති කරගෙන තමයි අපේ කැමැත්ත හෝ අකමැත්ත උපදින්නේ. එතකොට දැන් අපිට ලෝභ ද්වේෂ කියන දෙකම අපට අහිත කරයි. සසර බැඳ තබන සංයෝජනයක්ද වෙනවා. කාමරාග සංයෝජන, ව්‍යාපාද සංයෝජනය. නීවරණයක් හැටියට සැලකුවොත් කාමච්ඡන්දය ව්‍යාපාදය නීවරණ ධර්මයක්. එතකොට මේ දෙකටම ඉඩ එන්නේ යමක් කෙනෙක් දෙයක් කියන තැනට සාපේක්ෂකව. යමකට දෙයකට කෙනෙකුට පුද්ගලයෙකුට සාපේක්ෂක නොවි මේ ධර්මතාවය හටගන්නේ නැහැ. අපට මූලය ගැනම සලකලා ඒ උපන් ලෝභ දේශ සංසිඳවන්න පුළුවන්කම තියෙනවා. අපිට ලෝභ දේස යම් මොහතක උපන්න නම් අපි විමසුවොත් ඇයි කුමක්ද කුමක් අරමුණු වෙලාද මේ ලෝභ දේසය උපන්නේ? ඔන්න අපට පෙනේවි යමක් කෙනෙක් දෙයක් හැටියට යමක් බාරගෙන තියෙනවා. අපි ඒ සත්‍යයේ පුද්දලයේ කෙනෙක් දෙයක් හැටියට ඇති කරගත්ත දැනගැනීම ඇති උනේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියලා ස්කන්ධයන්ගේ දේවය නැවත වතාවක් විමසලා විමර්ශනය කරලා බලන්න පුළුවන් වුණොත් එයම ලෝභ දේශයන්ගේ නිරෝධ කරන පිළිවෙත වෙනවා. කොහොමද? දැන් අපි හිතමු අපිට දැන් කිසියම් දෙයක් පිළිබඳව දැනගැනීමක් ඇවිල්ලා, අපි හිතමු වටාපත කියන දැනගැනීමට ආව. දැන් වටාපත කියන දැනගැනීමට ආවහම හිතෙනවා නේ මේ වටාපත මටත් ඇත්තම් ප්‍රශ්න වෙලාවට හුලං ටිකක් ගහගන්න මටත් ඇත්තම් හොඳයි කියලා හිතෙනවා. ලෝභ හිතක් ඇති වෙනවා මටත් ඇත්තම් හොඳයි. එහෙම නැත්තම් හිතෙනවා මේක කඩලා බිඳලා පුච්චලා දාන්න නැත්තම් කියලා තරහ ද්වේෂ හිතක් හිතෙනවා. දැන් මේ ලෝභ හිතත් මේ ද්වේෂ හිතත් දෙකම වටාපතට සාපේක්ෂයි. වටාපතක් නැත්තම් ලෝභ හිතක් නැහැ, ද්වේෂ හිතක් නැහැ. එහෙනම් දැන් අපි වටාපත කියන එක දැන් වටාපතට සාපේක්ෂව ලෝභ හිත පහළ වුණාට පස්සේ ලෝකෙ භාවිතා කරන ක්‍රමයක් තියෙනවා. අනේ වටාපත අනිත්‍යයිනේ, වටාපත කැඩෙන එකක්, බිඳෙන එකක්, දිරන එකක්, මහ පොළොවට පස් වෙන එකක්, මේ දිරලා කැඩිලා බිඳිලා විනාශ වෙලා යන එකට මම මොකටද ලෝභ කරන්නේ කියලා එහෙම මෙනෙහි කරලා ලෝභ හිත නැති කරගන්න පුළුවන්, ද්වේෂ හිත නැති කරගන්න පුළුවන්. හැබැයි ඒක කුසලයක් තමයි. ඒ ලෝභ දේශයන් යටපත් කරපු වැඩපිළිවෙල කුසලයක් තමයි. හැබැයි ඒක අවිද්‍යා ප්‍රත්‍යයෙන්. අවිද්‍යා පත්‍ය සංඛාරා කියනවානේ. සංඛාර කියනකොට පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර කියන මේ තුනම අයිති අවිද්‍යා ප්‍රත්‍යයෙන්. පුඤ්ඤාභි සංඛාර කියන කියන්නේ සාමාන්‍ය අපි මලක් පහනක් පූජා කරන තැන පහළ වෙන කුසල චේතනාවේ ඉඳලා චතුර්ථ ධ්‍යාන කුසල චේතනාව දක්වා පුඤ්ඤාභි සංඛාර. ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායත නේව සංඥා නා සංඥායතන කියන අරූපී ධ්‍යාන කුසල චේතනා ආනිඤ්ඤ සංඛාර. ඒ ටිකට අතිරේකව තියෙන අකුසල චේතනා සියල්ල අපුඤ්ඤාභි සංඛාර. එතකොට පුඤ්ඤාභි සංඛාරයත් අපුඤ්ඤාභි සංඛාරයත් ආනිඤ්ඤාභි සංඛාරයත් තුනම අවිද්‍යා ප්‍රත්‍ය, අවිද්‍යාව නැමැති හේතුයි. එතකොට දැන් ඔන්න අපි නිවන් දකින්න කියලා භාවිතා කරන මඟ කුසල වුණාට වැඩක් වෙන එකක් නැහැ. මේ පුඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤ සංඛාර කියන ගණේට වැටෙනවා නම් ඇයි අවිද්‍යාපත්ති නම් සංඛාර, සංඛාරපත්ති විඥාන, විඥානපත්ති නාම රූප, නාම රූපපත්ති සලායතන ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් දක්වා ඒ ගමන යනවා. ඒ නිසා එහෙම අවිද්‍යාපත්තියෙන් අපට කුසල සංස්කාරයක් මතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි වටාපත කැඩෙනවා, බිඳෙනවා, දිරනවා, මහ පොළොවට පස් වෙලා යන අනිත්‍ය ස්වභාවයට පත් වෙන දෙයක් අනිත්‍ය දෙයක් නේ කියලා අනිත්‍ය බවට මෙනෙහි කරලා අපට ලෝභ දේශ සංසිඳව ගන්න පුළුවන්. ඒ නිසා ඒක කුසල් පුණ්‍යාභි සංඛාරයක්. හැබැයි අවිද්‍යාවේ ඉඳලා මොකද්ද වටාපත කියලා නෙගත්තේ? වටාපත කියලා කියවලා ගත්ත තැන මොකද්ද තිබුණේ? සිතේම උපං, මනෝවිඥාන සිතේම උපං ධම්ම රූපේට, ධම්ම සංඥාවට වටහාපත කියන ද්‍රව්‍ය කාරණාවක් හැටියට පැනවීමක් කළා, රූපය හැටියට පැනවීමක් කරලායි ගත්තේ. එතන ප්‍රවටිච්ච නාම රූප ධර්මයන්ගේ ඇත්ත දැක්කේ නැතුවයි මේ පැනවීම කරලා වටහාපත කියන දැන ගැනීමක් තාලයි. එනිසා ඒ අවිද්‍යාව යෙදුණු තැන ඇති කරගත් සංඛාරයක් නිසා ඒක අවිද්‍යාපච්චය සංඛාරය. එතනත් අර ලෝභ දේශ සංසිඳෙනවා. හැබැයි මෝඩකම ඉතුරුයි, අවිද්‍යාව ඉතුරුයි. ඒකට උත්තරයක් නැහැ. ඒත් ඔබට පුළුවන් නම් වටාපත කියන දැනගැනීමක් ඇති උනේ මෙන්න මේ නාම රූපයේදීලා. ඒක යෙදුනේ මෙන්න මෙහෙමයි. මන ධම්ම මනෝ විඥාන යෙදිලා මන මනෝ ස්පර්ශයෙන් මෙබඳු වේදනා සංඥා පහළ වුණා. මේ සංඥාවට මේ සටහනට මේ වැරදි උපකල්පනය කළ නිසා, වැරදි පැනවීම වැරදි විතර්කය කළ නිසා, රූපයක් සසඳපු නිසා නේද මෙබඳු දැනගැනීමක් ඇති වුණේ. ඒ නාම රූප වෙන් වෙනකොට මන ධම්ම මනෝ විඥානේ නිරුද්ධ වෙනකොට මේ වේදනා සංඥා චේතනාත් නිරුද්ධයි කියලා. වටාපත කියන දැනගැනීමක් ඇති වුණා. වටාපත කියන දැනගැනීම මේ හේතු නිරෝධ වෙනකොට නිරුද්ධ වෙයි ගියා කියලා. ඒ ඇති වෙච්ච දැනගැනීම මේ හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා. අර අපි කිව්වේ තෙලුත් තිරයන් දැල්ලත් ඇති තැන ආලෝකය. කවුරු හරි කියනවා නම් තෙල් තිරේ දැල්ල නැති තැන ආලෝකය විතරයි කියලා, මොඩකම. ගහත් පොළවත් ආලෝකයක් නැති තැන සෙවනැල්ල තියෙනවා කියලා කිව්වොත් මොඩකම. ඒ වගේ යම් දැනගැනීමක් ඇති වුණා නම්, දකින අහන දැනෙන දැනගන්න බවක් ඇති වුණා නම් මේ හේතු මේ ස්කන්ධ ටික යෙදිලා. මේ හේතු නැති වෙනකොට දකින අහන දැනෙන දැනගන්න බවද නිරුද්ධ වෙනවා. තෙල් නැත්තම් තිරේ නැත්තම් දැල්ල නැත්තම් ආලෝකය ඉතුරු වෙන්නත් විදිහක් නැහැ. මන ධම්ම මනෝ විඥානේ නිරුද්ධ වෙනකොට දැනගැනීම කියන එකත් එතනම නිරුද්ධයි කියලා. වටාපත කියන දැනගැනීමක් ඇති වුණා, දැනගැනීම මෙන්න මේ හේතු නිරුද්ධ වෙනකොට නිරෝධයි කියලා. අර වැරදි පැනවීම කරපු තැන බලලා ඒක නිවැරදි කරගෙන මෙතන මේ බඳු වරදක් වුණා, මේ ධර්මතාවයේ නිරුද්ධ වෙනකොට මෙයද නිරුද්ධයි කියලා බැලුවොත් අන්න අපි අවිද්‍යාවට ඉඩක් තිබෙන්නේ. වැරදුණු තැන ඇත්ත දැක්කා. වැරදුනේ මෙතනද, මෙහෙමයි වැරදුනේ කියලා බලලා නිවැරදි කරගත්තා. අවිද්‍යාව නිරුද්ධ කළා. අපි සංඛාර රැස්කලිනේ අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධයි. දැන් අපි වටාපත කියන දැනගැනීමම නිරුද්ධ කළා. වටාපත කියන දැනගැනීම නිරුද්ධ වෙනකොට සාපේක්ෂක වෙන්න දෙයක් තැනක් නැහැ. ඒ නිසා කර්මයට ඉඩ නැහැ, කුසලයට අකුසලයට, ලෝභයට ද්වේෂයට ඉඩ නැහැ. කර්මක්ෂය කරනවා, ආශ්‍රවක්ෂය කරනවා, සංඛාර නිරෝධ කරනවා කියන මේ වචන වලින් කියවෙන්නේ මෙන්න මේ ටික. ඒ නිසා මතක තියාගන්න, ලෝභ දේ සංසිඳවන ක්‍රම දෙකයි. එකක් ඒ වගේ දැනගැනීමට ඇති වෙලා දැනගත්ත දේ කැඩෙන, බිඳෙන, දිරෙන, කුණු වෙන, ලෙඩ වෙන, මැරෙන දෙයක් හැටියට මෙනෙහි කළත් හරි ලෝභ දේ සංසිඳන. නමුත් එතන අවිද්‍යාව යෙදිලා. ඒත් ඒ සාපේක්ෂක වෙච්ච ඒ දැනගැනීම මෙන්න මේ විදිහේ හට ගැනීමකින් ඇති වුණේ කියලා අර මුලා වෙලා කරපු වැරදි විතර්කය පෙනෙන නාම ධර්මයේ පිළිබඳව හිතලා ඒ නාම රූප දෙක වෙන් වෙන විදිහට කල්පනා කරලා දැන ගැනීම විඥානයේ නිරෝධ වෙන විදිහට සිහි කරලා කල්පනා කරලා එතනින්ම මූලයේම සිඳලා අපට ලෝභ දේස මෝහ තුනම සංසිඳවන්න පුළුවන්. අතන සංසිඳෙන්නේ ලෝභ දේස විතරයි, මෝහය ඉතුරුයි. හැබැයි මෙතන මෙහෙම බලනකොට ලෝභ දේස මෝහ කියන හේතු තුනමයි සංසිඳෙන්නේ. ඒ නිසා මේ විදිහට බලන්න අපහැදිලි නම් අපි ආපහු නැවත ඒවා ගැන කතා කරමු.
ගරු ස්වාමීන් වහන්ස, මම හිතනවා ඔබ වහන්සේ කළ පැහැදිලි කිරීමට අදාළවම තව ප්‍රශ්නයක් තියෙනවා මම හිතන විදිහට. ගරු ස්වාමීන් වහන්සේ, ඇලුණු ගැටුණු මතකයන් නිවනට බාධාවක් නම් එයින් අත් මිදීමේ මාර්ගය පහදා දෙන්න.
අපි කලින්ම කතා කළ ප්‍රශ්නේමයි. අපට ඇලීම් ගැටීම්, ලෝභ දේශ අපට අතීතය ඇසුරු කරගෙන අතීත සිදුවීම් මූලික කරගෙනත් අනාගතය ඇසුරු කොටගෙනත් වර්තමානය ඇසුරු කොටගෙනත් ලෝක සම්මතය තුළ ලෝභ ද්වේෂ පහළ වෙන්නට ඉඩ තියෙනවා. විශේෂයෙන් කෝපයට දස ආඝාත වස්තු දක්වන තැන පෙන්නනවා. ඔහු මට පෙර වෛර කළේය, කරදර හිරිහැර කළේය. දැන්ද ඔහු මට හිරිහැර කරදර බාධක පමුණුවන්නේය. අනාගතයේත් ඔහු මට හිරිහැර කරදර කරාවි. තුන් කාලයේ ඇසුරු කොට කෝපය උපදිනවා, ක්‍රෝධය උපදිනවා. ඔහු මගේ හිතයිසීන්ට අතීතයේ හිරිහැර කළේය. අතීතයේ ඇසුරු කොට වර්තමානයේ මගේ හිතයිසීන්ට හිරිහැර කරන්නේය. වර්තමානයේ ඇසුරු කොට අනාගතයේත් මගේ හිතයිසීන්ට මොහු හිරිහැර කරාවි. අනාගතයේ ඇසුරු කොටගෙනත් කෝපය, ක්‍රෝධය, ආඝාතය ඇති වෙනවා. අතීතයේ ඔහු මගේ සතුරන්ගේ පිළ නියෝජනය කළේය, ඔවුන්ට උදව් කළේය. කෝපය උපදිනවා. වර්තමානයේ ඔහු මගේ සතුරන්ගේ පිළ නියෝජනය කරන්නේ, ඔවුන්ට උපකාර කරන්නේය. වර්තමානයේ කෝපය උපදිනවා. අනාගතයේ මගේ සතුරන්ටම උදව් කළාවි, ඔවුන්ගේ පිළ නියෝජනය කරාවි. කෝපය උපදිනවා. මේකට කියනවා නවාඝාත කියලා. ඊට අතිරේකව ස්ථාන ක්‍රෝධයක් පනවනවා. වැස්ස, පින්න, සීතල, උෂ්ණය ඇසුරු කරගෙනත් අපට කෝපය උපදිනවා. එතකොට දැන් අපි මතක තියාගන්න ඕන අතීතයේ ඇසුරු කරගෙනත් ආවේ ඔහු පුද්ගලයේ, වර්තමානයේත් ඔහු පුද්ගලයේ, අනාගතයේත් ඔහු මට හිතයිසීන්ට හිරිහැර කරාවි, මගේ සතුරන්ට උදව් කරාවි. ඔහු පුද්ගලයේ මේ සත්ව පුද්ගල භාවයේ මතමයි අපට නිතරම ලෝභයේ දේශයේ එන්න සාධක වෙලා තියෙන්නේ. අපට පුළුවන් කමක් තියෙනවා නම් සත්වයේ පුද්ගලයේ යමක්, කෙනෙක්, දෙයක් කියන දැනගැනීමට ආපු තැන දෘෂ්ටියක් වරදක් ඇත්තේ කියලා, අර බල්ලා ඡායාව ඇති තැන බල්ලෙක් ඇති කරගත්ත සත්ව කියන අදහසකට ආවා වගේ, අපිත් අපේම ඡායාවට සංඥාවට රැවටිලයි මේ සත්ව පුද්ගලාත්ම යමක් දෙයක් කියන සංකල්පයට එන්නේ කියන අනුමාන දැක්ම නොවන ඇත්නම් ඔබට පුළුවන්කම තියෙනවා ඊට සාපේක්ෂකව නම් ලෝභයේ ද්වේෂයේ උපදින්නේ. ඒ ලෝභ දේශයේ සංසිඳවන්න හොඳටම පුළුවන්කම තියෙන සාපේක්ෂතාවයක් නැති කරන එක, සාපේක්ෂතාවයෙන් තොර වෙන එක. සාපේක්ෂතාවයෙන් තොර වෙන නම් සාපේක්ෂතාවයක් ඇති කළේ සත්වයේ පුද්ගලයේ කෙනෙක් දෙයක් හැටියට ඇති කරගත්ත දැනුම ඒ දෘෂ්ටිය උපන්නේ වෙන්න මේ සංඥාවට රැවටිලා නේද කියලා. මෙන්න මේ හේතු ඇති තැන මේ බඳු දැනගැනීමක් ඇති වෙනවා. මේ හේතු නිරුද්ධ වෙන තැන මේ දැනුමද නිරුද්ධ වෙනවා නේද කියලා. එතන ඇතිවීම නැතිවීම, උපත විපත, සමුදය නිරෝධය බලලා එතනින්මයි මේ සියලු ආශ්‍රවක්ෂ කර්මක්ෂය කරගන්න පුළුවන්කම තියෙන්නේ. එනිසයි අපි නිවන් දකින කෙනෙකුට අනිවාර්යෙන් මෙන්න මේ යථාර්ථය අහලා දැනගන්න ඕන කියලා කිව්වේ. දැනගන්නේ නැත්නම් අපි කොහොමද කර්මක්ෂය කරන්නේ, ආශ්‍රවක්ෂය කරන්නේ? මොනවා හරි භාවනාවක් අඩුවට හරියන්නේ නැහැ. අපි කරන හැම භාවනාවක්ම අයිති වෙන්නේ අද වර්තමානයේ අවිජ්ජාපච්චා සංඛාරා කියන තැනට. ඔය කරන හැම භාවනාවක්ම පුඤ්ඤාදි සංඛාර ගණයට යන්නේ. ඒක විඥානයේ හදලා දෙන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ හදලා දෙන එකක්මයි. ඒ පුඤ්ඤාදි සංඛාර ගණයට නොයෙදෙන්න නම් එහෙනම් අපි මේ ස්කන්ධයන්ගේ උදේ බලලම මේ දෘෂ්ටි නිරෝධයට බලලමයි නිරෝධය අවිද්‍යා නිරෝධයෙන්මයි නිරුද්ධ කරගන්න වෙන්නේ. එතනමයි ආශ්‍රවක්ෂය කරන වැඩපිළිවෙල කර්මක්ෂය කරන වැඩපිළිවෙල හමු වෙන්නේ. එනිසායි අද උදේ ඉඳලා මම ආරම්භ කළ තැන ඉඳලා කිව්වේ මේ දහම අහගන්නේ නැතුව දැනගන්නේ නැතුව මේ කර්මක්ෂය ආශ්‍රවක්ෂය කරන්න බෑ. ලෝභ දේශය යටපත් කරන්න පුළුවන්. ලෝභ දේශ මොහයන්ගේ යටපත් කිරීම තුනක් තියෙනවා. තදංග විකම්බන සමුච්ඡේද. තදංග කියන්නේ తాවකාලික. දැන් අපි හිතමු අපි බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි නැවත නැවත මෙනෙහි කරනවා. සියලු සත්‍යෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා මෙනෙහි කර කර ඉන්නකොට ඒ හිත ලෝභ නෙමෙයි, ද්වේෂ නෙමෙයි, මෝහ නෙමෙයි. හැබැයි ඒක తాවකාලිකයි. මෙනෙහි කිරීම නතර කළ ගමන් ආපහු එනවා. සිදුරකින් වතුර ගලද්දී අපි ඉහිය හිය හිටියොත් ඉහිය හිය ඉන්නකන් වතුර නැහැ. හොඳයි, පිරිසිදු. ඉහින ක්‍රියාව නතර කළ ගමන් ආපහු සිදුරෙන් වතුර කාන්දු වෙනවා, මඩ වෙනවා. ඒ වගේ తాවකාලිකව යටපත් කිරීම තමයි තදංග කියන්නේ. විඛම්බන කියන්නේ ධ්‍යාන බලයෙන් යටපත් කරනවා. රූපී අරූපී ධ්‍යාන උපදවාගෙන ලෝභ ද්වේෂ මෝහ යටපත් කරන්න පුළුවන්. හැබැයි ලෝභ ද්වේෂ මෝහ උපදින්න හේතු ඉවත් කළේ නැහැ. බහල ඉතිහාසින් ගිය ධ්‍යානලාභින් පවා යම් යම් අරමුණු සුභ වශයෙන්ගෙන ප්‍රමාදී වෙච්ච තැන අහසින් බිමට වැටිලා බොහෝම ලාමක පුදුජන භාවයට පත් වෙච්ච අවස්ථා ගැන ජාතක පොතේ බොහෝ තියෙනවා. අහසින් ගිය බෝධිසත්වයන් වහන්සේ පිරිහිනා පයින් ඇවිදගෙන ආපු අවස්ථා ගැන. අන්න කෙලෙස් යටපත් කරන එක නෙමෙයි මේ ශාසනයේ අරමුණ. සමුච්ඡේද ප්‍රහාණය, නැවත නොහට ගන්න යටපත් කරන්න ඕන. දැන් අපිට වටාපත කැඩෙනවා, බිඳෙනවා, දිරනවා, මල මැල වෙනවා, පර වෙනවා, කුණු වෙනවා, මේ කය දිරන, ලෙඩ වෙන, කුණු වෙන, මැරෙන කය, මේ කය කෙස්ලොම් නියදත් සම්මස්නහාරා සුභාසාර දෙයින් යුක්තයි කියලා නිතර නිතර මෙනෙහි කරනකොට ලෝභ දේශ සංසිඳෙනවා. නමුත් ආත්ම පුද්ගල දෘෂ්ටිය දුරු වෙන්නේ, ආත්ම පුද්ගල දෘෂ්ටිය අවිද්‍යාව දුරු කළේ නෑ. ඒ නිසා මෙහෙම මෙනෙහි කළ කළ හිටි කුසලයේ නිසා, භවගාමි කුසල කර්මයක් නිසා හොඳ තැනක උපදින්න පුළුවන්, දිව්‍ය බ්‍රහ්ම තලයක උපදින්න පුළුවන්. හැබැයි ඒ භවය දුක එතන උරුමයි. ඒ නිසා අපිට ඕන කරන්නේ අවිද්‍යා නිරෝධයකට මඟ. අවිද්‍යාව නිරෝධ කරන්න බෑ දිට්ඨ සුත මුත විඤ්ඤාත වෙන්නේ කොහොමද කියලා දන්නේ නැතු. ඒකයි මා උදේ ඉඳලා කිව්වේ මෙන්න මේ ටික අනුමානෙට හරි දැනගත්ත කෙනාටයි මේ ධර්මයේ අනුමානෙට හරි කියලා දෙන්නත් පුළුවන්. මෙන්න මෙතනමයි බලන්න ඕන කියලා කියන්න පුළුවන්කම තියෙන නිසා. එනිසා ලෝභ දේශ ගැටෙන හැම වෙලාවක මෙබඳු තැනකින් බලන්න උත්සාහ කරන්න. ඒක හඳුනගන්නකම් කල්යාණ මිත්‍ර ඇසුරට ගිහිල්ලා අහන්න, හොයන්න. හොයාගත්ත දවසට, තේරුම් ගත්ත දවසට ඔබට දැනේවි මේ උපදින මනාපේ අමනාපේ කොච්චර ඉක්මනින් දුරු කරගන්න පුළුවන්ද කියලා. මේ න්‍යාය තුල චක්කුණා රූපං දිස්වා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපාමනාපං. ඇහැට රූප ගැටිලා උපදිනවා, මනාපේ උපදිනවා, අමනාපේ උපදිනවා, මනාපාමනාපේ උපදිනවා. උපන්නංකෝ මනාපං උපන්නා වූ මනාපය වූ හඳුන ගන්නවා. මට මනාපයක් උපන, අමනාපයක් උපන, මනාප අමනාපයක් උපන. පංචකෝ සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං ඒතං සන්තං ඒතං පනිතං යදිතං උපේක්ඛ. මේ උපන් මනාප අමනාපේ සංකත ඕලාරික ධර්මයක් කියලා අර කියපු තැනින් මෙනෙහි කරන්න පුළුවන් වුණොත්, ඒ නුවණ දැනුම අපි එකතු කරගත්තොත්, මේ ඇහැට කනට නාසයට දිවට කයට මනසට අරමුණු ගැටිලා උපන් මනාප අමනාප කැමැත් ඇමැත් අකමැත් ලෝභ දේශ සංසිඳුවන්න යන වෙලාව ගැන කියන්නේ කොහොමද? සේයතාපි ආනන්ද චක්කුමාපුරිසෝ උම්මිලෙත්වා නිමිලේය නිමිලෙත්වා අවුමිලේය. ඒවමේවකු ආනන්ද යස්ස කස්සචි ඒවං සීදං ඒවන්තුවටං ඒවං අප්පකතිරේනේව. උපන්නං මනාපං උපන්නං අමනාපං උපන්නං මනාපාමනාපං නිරුජ්ජති උපේකා සන්ටාති. ඇස් ඇති පුරුෂයෙක් පියාගත්ත ඇස් දෙක අරින්න, ඇරගත්ත ඇස් දෙක පියාගන්න ආනන්ද කොච්චර ස්වල්ප වෙලාවක්ද යන්නේ? මෙන්න මෙච්චර කෙටි වෙලාවකින් මේ ආයතනයට අරමුණ ගැටිලා උපන් මනාපය මනාපය මනාප මනාපයෝ නිරුද්ධ වෙනවා, උපේක්ෂාවේ පිහිටනවා. මේ අපි දිත්ත සුතමුත විඤ්ඤාත ය ඇති වෙන්නේ කොතනද කියලා මේ ස්කන්ධ ආයතන වශයෙන් කතා කරපු දහම ගැන මෙනෙහි කරන්න පුළුවන් වෙච්ච දවසට ලෝභ දේශ සංසිඳවන්න හුඟක් මහන්සි වෙන්න ඕනේ නෑ. මේ ධර්මතාවය මෙතන රැවටිච්ච නිසා නේද මෙහෙම එකක් හම්බුනේ? මෙහෙම එකක් හම්බුන නිසා නේද මේ ලෝභ දේශ සිහි වුනේ? ලෝභ දේශ පහළ වුනේ මේ මේට සාපේක්ෂකව නේද? මේ යමක් කෙනෙක් දෙයක් කියලා දැනගත්තේ මේ හිතේම උපන්නාමයට. මේ රැවටිලා නේද, මුලා වෙලා නේද, ඡායාව මිරිංගුව ප්‍රතිබිම්බය ඇති තැන රැවටිලා නේද, මෙතන උපන් ධර්මතාවය මෙතනම නිරුද්ධ වෙන ධර්මතාවයක් නේද කියලා හිතන්න මෙනෙහි කරන්න. සිහි කිරීම මාත්‍රයේ විතර යෝන උපේක්ෂා සම්ථාති වහවහ ආර්ය උපේක්ෂාවෙහි පිහිටනවා. ඒ තැන ගැනයි අපි කතා කළේ. පුළුවන් තරම් හඳුරගන්න බලන්න.
ගරු ස්වාමීන් වහන්ස, ධර්ම දේශනාවට අදාළවම තව ප්‍රශ්නයක් තියෙනවා. ගරු ස්වාමීන් වහන්ස, දැනෙන දැනගන්නා බව අතර වෙනස පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.
දැනෙන කියනකොට මුත කියන වචනයට ආයතන තුනක් අදාළ වෙනවා. අපි නාසයෙන් ගඳ, නාසයට ගඳ, දිවට රස, කයට පහස, සුවඳ දැනෙනවා, රස දැනෙනවා, පහස දැනෙනවා. එතකොට මෙන්න මේ ආයතන තුනෙන් සිදුවෙන ක්‍රියාවලිය හඳුන්වනවා මුත දැනීම කියලා. විඤ්ඤාත කියන්නේ දැන ගැනීම. ඒක මන ආයතනයට අදාළ දේ. එතකොට දැන ගැනීම කියලා කියනකොට මන ධම්ම මනෝ විඥාන මනෝ ස්පර්ශයෙන් වේදනා සංඥා චේතනා පහළ වෙලා ඒ ඇති වෙන ධර්මතාවයේ හඳුනා ගැනීමට කියනවා විඤ්ඤාත කියලා. එතකොට දැන ගැනීමකින් අවසන් වෙන බවටපත් වුණොත් මොකද්ද දන්නේ? මනෝ විඥාන හිතේ මේ බඳු වේදනා සංඥා චේතනා පහළ වෙලා මේ බඳු දැනගැනීමක් ඇති වුණා. මේ මන ධම්ම මනෝ විඥානේ නිරුද්ධ වෙනකොට මේ වේදනා සංඥා චේතනා දැනගැනීමත් ඒ සමගම නිරුද්ධ වෙනවා. යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝ, හටගත් දේ හටගත් තැනම නිරුද්ධ වෙනවා කියලා දැක්කනම් දැනගැනීම දැනගැනීමෙන් අවසන්. හැබැයි අපට ඒක වෙන්නේ නැහැ. අපට දැනගැනීමක් වෙන්නේ සිතේ හටගත් දේ සිතෙන්ම දැනගන්නවා කියලා නෙමෙයි. සිතේ හටගත් දේ පිළිබඳව අපි දැනගන්නේ බාහිරයෙන්, ලෝකයෙන්, රූපයක්, කෙනෙක් පුද්ගලයක් පිළිබඳව. අපේ දැනගැනීම සත්ව පුද්ගල ආත්ම කියන තැනට වැටෙනවා. ඒ නිසා අපි පුද්ගලයෙකු පිළිබඳව කෙනෙකු පිළිබඳව සිහි කරලා අපි ඔහුව දකින්න හොයන්න බලන්න ආපහු එහෙ අරගෙන කය අවදි කරගෙන ලෝකෙට එනවා. දැනගැනීම දැනගැනීමකින් අවසන් වෙන නෑ. දැනගත්ත දේ බලන්න, අහන්න, ආපහු අපි ආයතනයක් උපද්දවනවා. ආයතනයක් උපද්දවනවා කියන්නේ ස්කන්ධ උපද්දවනවා, දුක උපදවනවා. පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඇහැ රූපේ රූපේට, විඥානේ විඥානස්කන්ධයට, ස්පර්ශයෙන් හටගන්න වේදනා වේදනාස්කන්ධයට, රූප සංඥාව සංඥාස්කන්ධයට, සංචේතනාව සංකාරස්කන්ධයට. ආයතනයක් උපදිනවා කියන තැන අපි උපදවන්නේ පංච උපාදානස්කන්ධය. දුක උපදවනවා. දුකයි උපදින්නේ. එතකොට අපට දැනගැනීම දැනගැනීමකින් අවසන් වෙලාන්නේ. දැනගත්ත දේ බලන්න අහන්න අපි හැරිනවා. කන යොමනවා, කය අවදි කරනවා, නැවත ආයතනයක් උපද්දවනවා. හැබැයි යම් විටක අපි දැක්කොත් සිතේ හටගන්න දේ සිතත් එක්කම නිරුද්ධ වෙලා යන ධර්මතාවයක් බවට, රූපය එකතු කරන්නේ නැතුව බාහිරයේ සම්මතේ පනවන්නේ නැතුව ඇත්ත ඇතිසැටියෙන් මෙතන දැක්කොත් අපට ඒකාන්තයෙන් පේන්නේ දැනගත්ත දේ දැනගැනීමකින් අවසන් වෙන බව. හටගත් ධර්මිය හටගත් තැනම ඉපද නිරුද්ධ වෙන බව. දැන් අපට මේ ඇත්ත පේන්නේ අපට මෙහි හටගන්නවා. හට ගන්නකොට අපි සිහි කරගන්න කොහේ හරි තියෙන එකක් ගැන. එතකොට අපේ මනස වෙන පැත්තකට යොමු වෙනවා. මෙතන නිරුද්ධ වෙන ධර්මතාවය දන්නේ නැහැ. නිවන හැමතිස්සෙම අපට අතහැරෙනවා. මේ නිවන ළඟ ඉන්නේ. හැමතිස්සෙම නිවන වැහෙනවා අපිට. හටගත් තැන වේදනා සංඥා හට ගන්නවා පේනවා. ඒක දිහා බලාගෙන අවධානය සිහිය යොමු කරන්නේ අතීතයට නම් රූපයට නම් වෙනත් දිශාවකට නම් මෙතන හට ගන්න දෙයට මොකද වෙන්නේ කියලා පේන්නේ නැතුව යනවා. නිරෝධය පේන්නේ නැහැ. තියෙන බව තමයි අපට හසු වෙන්නේ. ඉතින් මගෙන් අහපු ප්‍රශ්නයට උත්තරය ඍජුව කෙටියෙන් කිව්වොත් දැන ගැනීම කියනකොට නාසය දිව කය කියන මේ ආයතන තුනෙන්ම සුවඳ රස පහස දැනගන්නවා කියන කාරණාවයි දැනීම කියනකොට දැන ගැනීම කියනකොට මන ආයතනය සිදු වෙලා සිදුවෙන විඤ්ඤාතය තමයි දැන ගැනීම කියන වචනයෙන් දක්වලා තියෙන්නේ.
කර්සාන්වංශ තව ප්‍රශ්නයක් තියෙනවා. සෑහෙන කාලයක් භාවනා කළ යම් කෙසේකට එදිනෙදා ජීවිතයේ තණ්හාව සෑහෙන දුරට අඩු වී ඇතිනම් ඔහු කරන භාවනාව නිවැරදියයි නිගමනය කළ හැකිද?
කෙටි උත්තරේ නොහැකිය. ලෝභය සංසිඳවන්න පුළුවන් අවිද්‍යාව තිබියදී. අවිද්‍යාව තිබියදී නම් ලෝභය සංසිඳෙන්නේ ඒකෙන් මේ ශාසනය තුල අපේක්ෂා කරන නිවන බලාපොරොත්තු වෙන්න එපා. සිද්ධාර්ථ කුමරුවා ගිහිගෙදර අපහැරලා ඇවිල්ලා සිද්ධාර්ථ තාපසතුමා හැටියට ආලාර කාලාම උද්දකාරාම පුත්ත වැනි තවුස්වරු වෙතින් රූපී අරූපී ධ්‍යාන අටම උපදවා ගන්නවා. ලෝභ දේශ මොහ තියාගෙන ධ්‍යාන වලට යන්න බෑනේ. ඒව සම්පූර්ණයෙන් යටපත් කරලා සංසිඳුවලම තමයි නේව සංඥා නා සංඥා කියන අවසාන අරූපී ධ්‍යාන සමාපත්තියේ දක්වාම සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ ගියේ. හැබැයි එතනට ගිහිල්ලත් උන්වහන්සේ මොකද කළේ? මේක හරි මේක නිවැරදි කියලා බාරගත්තද නේ? ඔවුන් ආරාධනා කරද්දී මේ මාස වෙන විමුක්තිය නිවන මග මෙය නොවේය කියලා අතහැරලා ආවා. එතකොට ඒ බඳු තරමකට කෙලෙස් සංසිඳුවලා කාම ලෝකයෙන් රූප ලෝකෙනුත් මිදිලා අරූපී භවයේ කෙලවරට සංඥා ඇති නැති තරමට රැවටෙන තැන ඒ තරමටම නිරුද්ධ කරලා රැවටෙන තැන ඒ තරමටම සියුම් වෙන තැනකටම ගෙනහිල්ලා හැබැයි කිව්වා මේක මග නෙවෙයි කියලා. නිවන නෙවෙයි කියලා. අතහැර දාලයි ගයා ශීර්ෂයට වැඩම කළේ. අද යම් විදියකින් අපි භාවිතා කරන භාවනාව සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ අත්හැරලා ගිය වැඩපිළිවෙල නම් අපි ඒකෙන් නිවන අපේක්ෂා කළොත් ඒක ඉටු වෙන්නේ නැහැ කවදාවත්. එනිසා අද වර්තමාන ලෝකේ භාවනා කරනවා හරියට භාවනා කරවනවා උපදේශ අනුශාසනා දෙනවා භාවනා මධ්‍යස්ථාන තියෙනවා කමතහන් දෙනවා හැබැයි ඒ සියල්ල අවිද්‍යාව මත පදනම් වෙලාද ලෝකදේශ සංසිඳුණත් අවිද්‍යාව දුරු කරන වැඩපිළිවෙලක් ඒ තුල ඇද්දෝ කියලා සොයා විමසා බලන්නේ නැතුව කවුරු හරි කියනවා නම් ඒකෙන් නම් පුළුවන් එතන නම් නිවනමයි ඒක නම් මගමයි කියලා මෝඩකම නිසාම කියන ප්‍රකාශනයක් විතරයි ඒක. අද ඕන තරම් ඉන්නවා අපිමයි මග කියන්නේ අපටමයි නිවන තියෙන්නේ අපි ළඟමයි මාර්ගයේ තියෙන්නේ අපි ළඟමයි අනිත්‍ය ත්‍රිලක්ෂණ භාවනාව තියෙන්නේ වෙන කවුරුවත් ළඟ නැත්තේමය. තුනුරුවන්ද අපට ඇත්තේය ශාසනයේද අපටම ඇත්තේය මාර්ගයේද නිවනද අපටම ඇත්තේය අන් කෙනෙකුට නැත්තේය කියලා හඬනකල ප්‍රකාශ කරන අය ළඟ අය ඉන්නවා ලෝකේ. හැබැයි ඒ අය ළඟත් ඔය ලෝභ දේශයන් යන්තම් සංසිඳවන ක්‍රමයකට එහා ගිය ක්‍රමයක් අපි අහලා නැහැ දැකලා නැහැ. අහලත් නෑ දැකලත් නෑ තියෙනවා වෙන්න පුළුවන් මන් දන්නේ නෑ දන්න තරමකින් ලෝකයේ පිළිබඳව නෑ. එනිසා අපි ලෝභ දේශ සංසිඳුණු තරමකින් දැන් මට ලෝභය නෑ කියන තරමකින් මේ ශාසනය තුල සතුටු වෙන්න බෑ. මොකද අරූපී ධ්‍යාන වලටත් ගියලා සිද්ධාර්ථ බෝධිසත්වය අතහැරියා නම් එතන ලෝභ දේශ ඇත්තෙම නෑ. එහෙනම් එතන රැඳෙන්න තියෙනනේ උන්වහන්සේට. අපි විමසලා බලන්නට ඕන ලෝභ දේශයේ යටපත් උනේ ආපහු කවදා හරි මතුවෙන්න හේතු ඇතුවද කියලා. ලෝභ දේශ නැති වුණාට ඒ නැති කළ වැඩපිළිවෙල කර්ම සහිතද කියලා. නැවත ප්‍රතිසන්දි විඥානයක් හදලා දෙන්න සමත්ද ඒ වැඩපිළිවෙල? එහෙනම් ඒක පුඤ්ඤාභි සංඛාරයක් විතරයි. පුඤ්ඤාභි සංඛාරය සංඛාරපච්චය විඥාන ප්‍රතිසන්දි විඥානයක් හදනවා. විඥානපච්චය නාම රූප, නාම රූපච්චය සලආයතන, සලආයතනපච්චය පස්ස, පස්සපච්චය වේදනා, වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදාන, උපාදානපච්චය භව, භවපච්චය ජාති, ජාතිපච්චය ජරා මරණ, ශෝක පරිදේව දුක් දුම්නස්. මේ දක්වා ගලාගෙන එනවා ඒ සංස්කාරය. එහෙනම් අපි බලාපොරොත්තු වෙන ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලින් ඉවත් වීම නම් ඒකට උත්තරේ මේක නෙමෙයි. එනිසා ඔබ ලෝභ දේශ සංසිඳන තරමකින් භාවනාව නිවැරදි කියලා ගන්න එපා. ඒක එච්චර අමාරු නෑ. ලෝභ දේශ සංසිඳවන්න නම් ඔබ මේ ඉස්සරහා තියෙන මේ උපකරණේ දිහා බලාගෙන මේ ඉස්සරහා තියෙන මේ ටීපෝ එක කියලා මෙනෙහි කරන්නකො ලෝභ දේශ සංසිඳෙනවා. මේක ඉස්සරහෙන් තියාගෙන වටාපත කියලා මෙනෙහි කරන්න. පටවි කියලා මෙනෙහි කරනකොට ධ්‍යාන ලබන්නේ. ඇයි වෙන අතකට හිත දුවන්න විදිහක් නැහැ. කෙලෙස් ලෝභ දේශ මා පහළ වෙන විදිහක් නැහැ. යම් වෙලාවක් එහෙම ලෝභ දේශ වලට ඉඳ නොතබා වේගයෙන් මානසිකාරයේ පැවැත්වීම තුළ ලෝභ දේශයන්ගේ යටපත් වීමක් වේගයෙන් පහළ නොවීමක් සිද්ධ වෙනවා. එනිසායි පටවි කියන මෙනෙහි කරන කෙනා අරූපී ධ්‍යාන දක්වා යන්නේ පටවි කසිනේ වඩලා. නමුත් ඒ මානසිකාරය තුළ ඒක කුසල මානසිකාරයක්. ඒ කුසල මානසිකාරය තුල ලෝභ දේශ සංසිඳෙනවා. එනිසා ඔබ භාවිතා කරන මානසිකාරය තුල ලෝභ දේශයට ඉඩක් නොතිබෙන්න පුළුවන්. ඒ ලෝභ දේශයන්ට ඉඩ නැති වුණාට ඔබ විමසලා බලන්න සත්ව පුද්ගල ආත්ම කියන දෘෂ්ටියට මොකද වෙන්නේ? සත්ව පුද්ගල ආත්ම දෘෂ්ටිය උපදින්නේ කොහොමද, නැති වෙන්නේ කොහොමද කියලා බලන්න. දැන් අපි ඔය වගේ භාවනා කරන අයගෙන් කතා කළාම හරි පුදුම උත්තරයක් හම්බ වෙනවා. වර්තමාන ලෝකේ භාවනා කරන අයගෙන් භාවනා කරලා ලබාගත් උදාහරතර උත්තරේ තමයි සත්වයක් නෑ, පුද්ගලයෙක් නෑ, ආත්මයක් නෑ, කෙනෙක් නෑ, මමෙක් නෑ. මේ උත්තරේ හරිද? මේ උත්තරේ හරිද? මට හිතෙනවා හිටි තැන හොඳයි කියලා. සත්වයේ පුද්ගලෙක් ඉන්නවා කියලා හිටියානම් ඒක වටිනවා. ඒක සාස්ත්‍ව දෘෂ්ටිය. සත්වයේ පුද්ගලෙක් ආත්මයක් කෙනෙක් දෙයක් නැහැ කියනකොට උච්ඡේද දෘෂ්ටිය. උච්ඡේද දෘෂ්ටියට වඩා සාස්ත්‍ව දෘෂ්ටිය හොඳයි. අපි භාවනා කරනවා කියලා උච්ඡේද දෘෂ්ටියට නම් යන්නේ ඒක භයානකයි. එනිසා මේ ශාසනය තුළ සත්වයේ පුද්ගලෙක් ඇද්ද නැද්ද කියන කතාව යෙදෙන්නේ නැහැ. සත්ව පුද්ගල ආත්ම කියන එක දෘෂ්ටියක්. ඡායාවක් ඇති තැන බල්ලෙක් කියන අදහසක් උපදවා ගත්තා. දැන් බල්ලා රූපේද වේදනාවද සංඥාවද සංඛාරේද විඥානේද කියලා කතා කරලා වැඩක් නැහැ. ඒක හිතෙන් හදාගත්ත දෘෂ්ටියක් විතරයි. එතකොට අපට හමු වෙන්න ඕන සත්ව පුද්ගලෙක් නැහැ කියලා නෙමෙයි, මෙන්න මේ ස්කන්ධ ටික, මේ ආයතන ටික මේ විදිහට යෙදෙනකොට, මෙන්න මෙතන ඇත්ත නොදකිනකොට මෙබඳු දෘෂ්ටියක් උපදිනවා. මෙතන ඇත්ත දකිනකොට මේ දෘෂ්ටිය තුරු වෙනවා. සත්පුද්ගල ආත්ම දෘෂ්ටිය හමු වෙන්න ඕන. දෘෂ්ටි නිරෝධයක් අපිට කරන්න තියෙනවා. ඒ දෘෂ්ටි ඇති වෙන හා දෘෂ්ටිය නිරෝධ කරන වැඩපිළිවෙල දකින්නේ නැතුව, ඒ අවිද්‍යාව නිරෝධ කරන වැඩපිළිවෙල නැතුව ඔබ කවුරුත්ම සෑහීමකටපත් වෙන්න එපා. ලෝභ දෛස සංසිඳෙන කිසියම් කමඨහනකින් විතරක් නම්. එහෙමනම් ආලාර කාලාම උද්දකාරාම පුත් තමයි ඉස්සෙල්ලම මේ ලෝකයට කර්මක්ෂය කරන සසර දුක් ගෙවන මාර්ගය ලෝකෙට කියලා දීපු අය බවටපත් වෙන්නේ, බුදුවරු බවටපත් වෙන්නේ ඔහු. එනිසා ප්‍රමණකින් සෑහීමකටපත් නොවන්න විමසලිමත් වෙන්න.
ගරු ස්වාමීන් වහන්ස, තවත් අවසාන වශයෙන් මම හිතන්නේ කාල වේලාවත් ඉක්ම ගිහිල්ලා තියෙන නිසා අවසාන වශයෙන් නිවනට අදාළ ප්‍රශ්නයක් තියෙනවා. මම හිතුවා ඒක සුදුසුයි කියලා මේ වෙලාවේ සාකච්ඡාවට ගන්න එක. ගරු ස්වාමීන් වහන්ස, වහන්සේ දේශනා කළ පරිදි නිවන විඳීම පැහැදිලිව අවබෝධ කර ගැනීම අපහසුය. නිවන යන අවස්ථාව විඳීම කෙසේ සිදුවන්නට හැකිද කියා තේරුම් කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.
නැවත පොඩ්ඩක් ඒ ප්‍රශ්නය.
ගරු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ දේශනා කළ පරිදි නිවන විඳීම පැහැදිලිව අවබෝධ කර ගැනීම අපහසුය. නිවන යන අවස්ථාව විඳීම කෙසේ සිදුවන්නට හැකිද කියා තේරුම් කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. සසර සැරිසරන ජීවියාට ජීවියාම එය විඳින්නේද, එය දැනගන්නේ කෙසේද යන දේ දහම් දන්නා ප්‍රමාණයට ගැටලුවකි.
හොඳයි. නිවන මේ ලෝකයේ තුල විඳින සැපය දෙකකට බෙදෙනවා. වේදයික සැප, අවේදයික සැප කියන. විඳින සැපයක් තියෙනවා, නොවිඳින සැපයක් තියෙනවා. ලෝකෙට විඳින සැපේ නම් ගෝචරයි, විෂයයි, තේරෙනවා. අවේදයික සැපේ ගැන එච්චර අවධානයක් නැහැ. නිවන අයිති වෙන්නේ වේදයික සැප ගණයට නෙමෙයි, අවේදයික සැපයකට. නිවන කියලා කියන්නේ නොහට ගන්න බවට. නොහට ගන්න බව. වචන දෙකක් තියෙනවා, සංකත හා අසංකත කියලා. සංකත හා අසංකත. චිත්ත චෛතසික රූප මේ තුන් භවයේ යම් තැනක යෙදෙනවා නම් ඒ හැම දෙයක්ම සංකතයි. සංකත කියන වචනේ තේරුම හටගත්. හටගත්තේ නිකන් නෙමෙයි, හේතු ප්‍රත්‍ය යෙදිලා. යම් යම් හේතු යෙදිලා යමක් හටගත්තනම් ඒ හේතු ප්‍රත්‍ය වෙනස් වෙනකොට හටගත්ත දේද නිරුද්ධ වෙනවා. දැන් සෝඩියම් ක්ලෝරයිඩ් එකතු වෙලා වතුර බිඳුවක් හැදෙනවා. දැන් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත සංකත ධර්මයක්. සංකත ධර්මියෝ නිත්‍ය නෑ, වෙනස් වෙනවා. ජල බිඳුව ආපහු සෝඩියම් ක්ලෝරයිඩ් බවට ආපහු පරිවර්තනය වෙනවා. එතකොට ජල බිඳුව කියන්නේ නිත්‍ය එකක් නෙවෙයි, වෙනස් වෙන එක. ඒ වගේ මේ ලෝකේ සංකත ධර්ම කියලා කියන්නේ යම් යම් හේතු මූල කාරණා යෙදලා යමක් හටගනවන. චිත්ත වෙන්න පුළුවන්, චෛතසික වෙන්න පුළුවන්, රූප වෙන්න පුළුවන්. චිත්ත චෛතසික රූප කියන මේ සියල්ලම අයිති සංකත කියන වචනයට. හටගත්. හටගත් ධර්ම උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤාති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤා. ඇතිවීම නැතිවීම අන්‍යාකාරයකට පරිවර්තනය වීම ස්වභාව කොට පවතිනවා. එතකොට යම් ආකාරයක හටගත් දෙයක් ඇති වෙනවා නම් නැති වෙනවා නම් වෙනස් වෙනවා නම් ඒක සැප නැහැ. යමක් අනිත්‍ය නම් ඒ දුකයි, දුක නම් අනාත්මයි. යදනිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තද නත්ත. අසංකත නිවන අසංකතය. නිවන කියන ධර්මතාවයේ අයිති වෙන්නේ අසංකත ධාතුවට. අසංකත ධාතුව නොහටගත්. මේක ටිකක් සමහර කෙනෙකුට අමාරුයි, සමහර කෙනෙක් අකමැතියි ටිකක්. මේවා නැත්තම් මොකටද නිවනක් කියලා හිතෙනවා. එහෙම නැත්තම් මොකටද නිවන? මොකද ලෝකේ හිතාගෙන ඉන්නේ එහෙට පෙනෙන රූපයෙන්ම ලබන සැපේනේ. මේ ටික නැති වෙච්ච තැන සැපය ගැන අදකීමක් නැහැ. එතකොට තව විදිහකින් කතා කළොත් මොනව නොහට ගැනීමද? නිරෝධය, නිවන. ඒකට විවිධ තැන් වලින් පෙන්න පුළුවන්. ජාති නිරෝධේ නිවනයි කියන්න පුළුවන්. භව නිරෝධේ නිවනයි කියන්න පුළුවන්. උපාදාන නිරෝධේ නිවනයි කියන්න පුළුවන්. තණ්හා නිරෝධේ නිවනයි කියන්න පුළුවන්. වේදනා නිරෝධේ නිවනයි කියන්න පුළුවන්. ස්පර්ශ නිරෝධේ නිවනයි කියන්න පුළුවන්. සලආයතන නිරෝධේ නිවනයි කියන්න පුළුවන්. නාම රූප නිරෝධේ නිවනයි කියන්න පුළුවන්. විඥාන නිරෝධේ නිවනයි කියන්න පුළුවන්. සංඛාර නිරෝධේ නිවනයි කියන්න පුළුවන්. අවිද්‍යා නිරෝධේ නිවනයි කියන්න පුළුවන්. මේ හැම තැනකින්ම මේ වචනේ හඳුන්වලා තියෙනවා. එතකොට යම් විදියකින් අපි කෙටියෙන් සටහන් කරගත්තොත් අපට වේදයික වේදනාව, වේදනාව සැප වේදනා තියෙනවා, දුක් වේදනා තියෙනවා, අදුක්ඛම සුඛ වේදනා තියෙනවා, තුන් වේදනාවක් තියෙනවා. අපි ලෝකය තුල බොහෝම කැමති සැප වේදනාවට, දුක් වේදනාවට අකමැති, සැප වේදනාවට කැමති. සැප හොයන ලෝකය නිරතුරුව හොයන්නේ සැප වේදනාව. හැබැයි සැප වේදනාව ඉබේ උපදින එකක් නෙමෙයි. සැප වේදනාව උපදින්නේ, දුක් වේදනාව උපදින්නේ, තදුක්කම සුඛ වේදනාව උපදින්නේ, තුන් වේදනාව උපදින්නේ කුමක් ප්‍රත්‍ය කරගෙනද? ස්පර්ශ ප්‍රත්‍ය කරගෙන. ස්පර්ශයට හේතු මොනවද? ස්පර්ශ ආයතන. එහැ රූපය චක්කු විඥාණයෙන් චක්කු සම්පස්සය, කන ශබ්දයේ සෝත විඥාණය සෝත සම්පස්සය, නාසයේ ගන්ධයේ ගාන විඥානයේ ගාන සංපස්සේ දිව රසයේ දිවවා විඥානයේ දිවවා සංපස්සේ කය පහස කාය විඥානයේ කාය සංපස්සේ මන ධම්ම මනෝ විඥානයේ මනෝ සංපස්සේ ස්පර්ශ හයක් තියෙනවා. මේ ස්පර්ශ ආයතන හයෙන් තමයි ස්පර්ශය ස්පර්ශය නිසා තමයි වේදනා. එතකොට වේදනාවක් අපට හමු වෙන්නේ නැහැ ස්පර්ශයක් නැතුව. ස්පර්ශයක් වෙන්නේ නැහැ මේ ස්පර්ශ ආයතන ටික නැතු. එතකොට ස්පර්ශ ආයතන ටික අනිත්‍ය වෙනේවා නම් වෙනස් වෙනේවා නම් ස්පර්ශ ආයතන අනිත්‍ය වෙනවා නම් ස්පර්ශය නිට්ටයද නැ ස්පර්ශයත් අනිත්‍ය වෙනවා. ස්පර්ශය අනිත්‍ය නම් ස්පර්ශය නිසා උපදින වේදනාව නිට්ටයද ඒකත් අනිත්‍ය වෙනවා. අනිත්‍ය වෙනවා නම් යමක් ඒක දුකයි දුක නම් ඒක මම මගේ කියලා ගන්න එපා. යද නිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා නේතං මම නේසෝ අමස්මි නමේසෝ අත්ථාපේව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨං. නමුත් දැන් අප කැමති සැප වේදනාවට. සැප වේදනාවට කැමති හැබැයි එහෙට රූපේට විඥාණයට කැමති නැහැ. ඒව අනිත්‍යයි. මේකට කැමති. කවදාවත්ම ඇහැ රූපේ විඥානයේ මේ ස්කන්ධ ආයතන නැතුව වේදනාව මේ ලෝකය තුල විඳින්න බෑ. දැන් හිතන්න මෙහෙම දැකලා තියෙනව නේද අර කඩුවේ ගම් හැදිච්ච අය කුෂ්ඨ හැදිච්ච අය කුෂ්ඨ අයට කහනකොට හරි තනිපයි. මතකද නේ අර ඉස්සර කසානේ කියලා එකක් ඇදුණා කහනකොට හරි තනිපයිනේ. හැබැයි අත ඇරිය ගමන් හරි අමාරුයි පිච්චෙනවා. කහනකොට තනිපයි. බුදුහාමර දේශනා කරන මේ ලෝකෙ තුල මේ බලාපොරොත්තු වෙන සැපේ හරියට කුෂ්ඨ රෝගියෙක් ලබන සැපේ වගේ කියලා. කුෂ්ඨ රෝගියෙක් කහනකොට බින්දරට ගලං කරගෙන ඉන්නකොට හරි තනිපයි. හැබැයි ටිකක් බින්දර ළඟ ඉන්නකොට කහලා නතර කරනකොට වේදනාව දෙගුණ වෙනවා. ඒ වගේ මේ ලෝකයේ තුන තුන් භවයේ තුල විඳින වේදනාව උන්වහන්සේ දේශනා කළ කුෂ්ඨ රෝගියෙකු ලබන සැපයක් වගේ. කුෂ්ඨය කහනකොට සැප ඇති. ඒ සැපේ ලබන්න පුළුවන් ද කුෂ්ඨයක් නැතුව? දැන් කවුරු හරි ඒ සැපේට කැමති නම් ඒ සැපේ ලබන්න කුෂ්ඨයක් ඕනේනේ. දැන් ඒ සැපේට කැමති වෙනවා කියන්නේ මොකකට කැමති වෙනවද? කුෂ්ඨයට කැමති වෙනවා. දැන් මේ ලෝකයේ තුල යම් කෙනෙකු වේදනාවට මේ ලෝකයේ තුල විඳින වේදයක වේදනාවට කැමති නම් එයා ඒ වේදනාවට කැමතියි කියලා කියන්නේ කොහකට කැමතියිද? කුෂ්ඨයට කැමතියි වගේ ඇහැට කනට රූපයට ශබ්දයට ගන්ධයට රසයට පහසට මේ ආයතන හයට කැමති. ඒ කියන්නේ මේ ස්කන්ධ පහට කැමති. රූපය වේදනාව සංඥා සංඛාරය විඥාණය සැපද දුකද? එහෙනම් මේ ස්කන්ධ ටික සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ ස්කන්ධ ඇසුරු කරගෙන යම් කෙනෙකු සැපයක් බලාපොරොත්තු වෙනවා නම් හරියට කුෂ්ඨයක් බලාපොරොත්තු කුෂ්ඨයක තියෙන සැපය ගැන අපේක්ෂා කළා වගේ බුදුහාඳුරු සමාන කළේ බඳු තැනකට. එනම් මේ ලෝකයේ තුල තියෙන වේදනාව ඒ බඳු දේශනාවකින් උන්වහන්සේ පැහැදිලි කළේ යම් තැනක මෙන්න මේ සලායතනෙ නැත්තම් මේ සලායතනෙ නැත්තම් මේ ස්කන්ධ ටික නැත්තම් මේ කියන දුක එකක්වත් නැහැ. ජාති දුකක් නැහැ, ජරා දුකක් නැහැ, ව්‍යාධි දුකක් නැහැ, මරණ දුකක් නැහැ, අප්‍රියන් හා එක්වීමක් නැහැ, ප්‍රියංගෙන් වෙන්වීමක් නැහැ, කැමති දේ නොලැබීමක් නැහැ, සියලු දුක නැහැ. දැන් මේ සියලු දුකෙන් මිදුණු බවම පරම සත්‍යය. දැන් වේදයක සැපයක් නම් ඒක හේතුප්‍රත්‍යයෙන් ඒ හේතුප්‍රත්‍ය වෙනස් වෙනකොට ඒ සැප වේදනාව නැති වෙනකොට වේදනාව අවසන් වෙන්නේ දුකෙන්. දැන් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තුල තියෙන සැපක් පෙන්නනවා. හැබැයි ඒ සැපේ අවසන් වෙනවා දුකෙන්. ඒ නිසා උන්වහන්සේ මේකට සැප කියන්නේ නැහැ. අපි ටික වෙලාවක් සැප විඳලා ඒකේ කෙලවර දුක වෙනවා නම් ඒකට සැපයක් කියන්න වටින්නේ නැහැ. සැපයක් කියන්න ඕන දුකට පරිවර්තනය නොවන දෙයකට. ඒකට සැපයක් කියන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවේදික සැපය. අවේදික සැපය නිවන් සැපය. ඒ සැපේ ලබන්නේ හේතුයෙන් ප්‍රත්‍යයෙන් හටගත් එකක් නෙමෙයි. හේතු ප්‍රත්‍ය සියල්ලේම නිරෝධයෙන් ලබන සුවයයි උන්වහන්සේ නිවන කියලා හැඳින්වුවේ. එනිසා අර ප්‍රශ්නේදී තිබුණා වගේ නිවන කියන්නේ විඳින සැපයක් නෙවෙයි අවේදික සැපයක් බව තේරුම් ගන්න උත්සාහ කරන්න වේවි. ඒක ටිකක් අමාරු වේවි. අමාරුවෙන් හරි කමක් නෑ, හොයමු අපි මොකක්ද ඇත්තටම මේ කියන්නේ, මේකෙන් කියවෙන්නේ කියලා තවදුරටත් හොයලා විමසලා බලන්න වෙයි. අපැහැදිලි නම් නැවත අහන්න පුළුවන්.
ගරු ස්වාමීන් වහන්ස, දැන් වේලාව 4:35 පමණ වෙලා තියෙනවා. මම හිතනවා අපිට ලැබිලා තියෙන කාල සීමාව අනුව ධර්ම සාකච්ඡාව මෙතකින් නිමා කරන්න සිද්ධ වෙනවා. මම හිතනවා සමහර ප්‍රශ්න සාකච්ඡාවට අපිට ඉදිරිපත් කරන්න බැරි වුණත් ඒ ප්‍රශ්නවල තිබුණු ප්‍රශ්නවලට ස්වාමීන් වහන්සේ දේශනා කර පරිදි පැහැදිලි කර පරිදි ඒ උත්තර මම හිතන්නේ හුඟක් ලැබෙන්නේ නැති ඒ අහලා තිබුණු සමහර ප්‍රශ්නවලට. ඉතින් මම කනගාට වෙනවා අපිට ඒ ප්‍රශ්න සියල්ලම ඉදිරිපත් කරන්න වෙලාව නැති වීම ගැන. අපිට හෙට සමහරලාට අවස්ථාවක් ලැබෙයි. ගරු ස්වාමීන් වහන්සේ ඉතාමත්ම ගැඹුරු ධර්මයක්, ඉතාමත්ම සරල අන්දමින්, ඉතාමත්ම වටිනා අන්දමින් අපිට එලි පෙළ කළ දුන්නා. අපේ ගරු ස්වාමීන් වහන්සේට ඉතාමත්ම කෘතඥ වෙනවා. ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදුසත්
සදහවත් ගුණවර කාරුණික පින්වත්නි, කාලසටහනට අනුව තව ඩිංගක් වෙලා ඉතුරු තිබුණත් ප්‍රතිකාර සඳහා යන්න වෙලාව නියමිත නිසා අපට විනාඩි කිහිපයකට කලින් නතර කරන්න වෙනවා. පැය කාලයකට කලින් දිනසයි මේ වෙලාවේ අවසන් වෙන්නේ, නැත්තම් 5:00 අවසන් වෙන්න තිබුණේ. කොහොම වුණත් අද දවස පුරා අපට සෑහෙන්නට පුළුවන් විදිහේ යමක් හිතන්න යමක් මං හිතන්නේ ඒක තේරුම් ගන්න පුළුවන් උනායි කියලා හොයන්න හිතන්න යමක් අපේ මනසට වැටුණා කියන එක විතරක් මා විශ්වාස කරනවා. ඉතින් අපට පුළුවන්කම ලැබෙවි හෙට දවසේ තවදුරටත් මීට වඩා සරල ක්‍රමවලින් පහසු නිදර්ශන උපමා රූප එකතු කරගෙන මේ කරුණු ටික තව ටිකක් තේරුම් ගන්න. ඔබත් මේ රාත්‍රියේ මුළුල්ලේ මේ ගැන චිත්ත විමර්ශනයකට ලක් කරලා මොකක්ද මේ කියපු බණ, මේකේ ඇත්තක් තියෙනවද, බුද්ධ දේශනාවට මේක එකඟ බවක් තියෙනවද, ඒක එහෙමනම් සසර ගෙවෙන බවක් තියෙනවද, මේවා පිළිබඳව ටිකක් හිතලා විමසලා ගොඩනගා ගන්න බලන්න යම් යථාර්ථයක්. හෙට දවසට ඒක බොහොම උපකාර වේවි. සිතන්න විමසන්න ඒ සඳහා නුවණ ඔබට පහළ වේවි. ඉතින් අද දවස පුරාම අපි මේ සිද්ධ කරගත්ත මේ කුසල පුණ්‍ය ධර්ම සම්පත්තිය වහ වහ මේ ජීවිතේම මේ ගෞතම බුද්ධ ශාසනයේම නිකලෙස් හදමඩලක් පහළ කරගෙන මහරහත් පදවියෙන් සැනසෙන්නටම මේ කුසල පුණ්‍ය ධර්මයන් හේතු වාසනා පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි මේ සිදු කරගත් උදාර කුසල පුණ්‍ය සම්පත්තිය මතු දිනක බුදු වෙන ආර්ය මෛත්‍රීය නාත මෙබ්බෝසතානන් වහන්සේ ඇතුළු බුද්ධ බෝධත්වයන් වහන්සේලාටත් මේ පුණ්‍ය භූමියට ගමට පලාත්තටද තම තමන්ගේ ගේදොර වතු පිටි ආදීට අධිග්‍රහිත උපකාරක කල්යාණ මිත්‍ර දේව සමූහයාට පින් අයිති වේවා. දිවයිසුරු වැඩි දියුණු වේවා. පතන බෝධියෙන් නිවනින් සැනසෙත්වායි. දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දි පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දි පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. සාවකං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දි පුඤ්ඤං තං අනුමෝදිත්වා බෝධයං තු සිවං පදං. ඉත්තාවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පද සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ද සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. අපි හැම දිනා ළමින්ද අද දවසේ අපට දන් පෙන් පූජා කළ උපස්ථාන කළ උපකාර කළේ හැම දෙනා නමින්ද මිය පරලෝකීය මව්පිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දුවා දරුවන් ආදී සියලු ඥාති හිතයිසීන්ට අපට මේ පින්බිමේ මෙබඳු පුණ්‍ය කර්මයන් හැසිරෙන්නට මෙවන් පුද බිමක් සකසා දුන් අතීතේ දායකකාරකාදීන් වසිට මියගිය සියලු දායකකාරකාදී හැම දෙනාටත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ නාමයෙන් මියගිය අපවත් වේවදාල ඒ ගිහි පැවිදි සියලු ඥාතීතයි සී ගුරුතුමන්ටත් මේ පින් එකසේ අපවත් වේවා. සසර ජීවිත සුවපත් වේවා. දුක්පිරි සසර කතරෙන් එතර වේවා යන අදහසින් ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා. අපි හැම දිනාටම මේ උතුම් පින්කම සතර තරණාතුරු අසත්පුරුෂ ඇසුරකට නොගොත් උතුම් සද්ධර්මයේ කියා දෙන කල්යාණ මිත්‍රයසුරෙන් සදහම් මගට යොමුව දුක්ගෙන නිවා ගැනීම පිණිසම මේ පින්කම මේ මොහොතේ පටන්ම හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ තු යාව නිබ්බානපත්. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං සම්බ දුක්ඛා පමුංචතු.